හැම දෙනාට උතුම් සරණයි. අපි තථාගතයන් වහන්සේට, තථාගතයන් වහන්සේ නිසා බිහි වන උතුම් ධර්ම රත්නයට, ඒ උතුම් ධර්ම රත්නයේ නිසා බිහි වන ආර්ය බුදුගල මහා සංඝරත්නයට නමස්කාර කරමු. නමස්කාර වේ. අද අපි භාවනාවට තෝරගත්තේ ආනෙන්ජ සප්පාය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාගතුන් වහන්සේ කුරු රට කම්මස්ස ධම්ම නම් වූ කුරු රට වැස්සන්ගේ නියංගමක් වේද එහි වැඩ වසන සේක. එකල්ලි වනායි භාගතුන් වහන්සේ භික්ෂුවට මාන්නේ කතා කළ සේක. පින්වතුන් වහන්සේ ඒ භික්ෂු භාගතුන් වහන්සේට උත්තර දුන්නා. භාගතුන් වහන්සේ මෙසේ වදාළේ, මානිනි කාමයෝ අනිත්‍යයි, හිස්සය විනාශවන්නා වූ විනාශන ස්වභාවය ඇත්තා වූ මාන්නේ මෙය මායාවකින් කරන ලද්දක් වැනි. අඥානයන් විසින් මගේ මගේ කියන ලබන්නා වූ මෙලව ඇත්තා වූ යම් මනුෂ්‍ය කාම ගුණය වෙද්ද, පරලෝ ඇත්තා වූ යම් දිව්‍ය කාම ගුණය වෙද්ද, මෙලව ඇත්තා වූ යම් මනුෂ්‍ය කාම සංඥාව වෙද්ද, පරලෝ ඇත්තා වූ යම් දිව්‍ය කාම සංඥාව වෙද්ද, මේ දෙකොටස මායාට යටත්තේ. මේ මායාගේ ස්ථානය වේ. මායා දමන කෑම වේ. මායාගේ කොටු වේ. මේ කාමයන් අරමුණු කොට සිත්ති හට ගන්නා වූ දැඩි ලෝභයේද, ව්‍යාපාදයේද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමයි කියන ලද සාරම්භයෝ දෙන අකුසලයෝ පවතී. මේ අකුසලයෝ මේ ශාසනයේ හික්මින්නා වූ ආර්ය ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනී. එතකොට මේක මේ පාලි භාෂාවෙන් පෙන්නනෝ අනිච්චා වික්කවේ කාම තුච්ච. කාමයේ කියනක තුච්චයි. කාමයේ අනිත්‍යයි තුච්චයි. මුසා මෝස ධම්ම මයා කතමේ ධම්ම වික්කවේ බාලලාපන කියලා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙයා කාමයේ අනිත්‍යයි කියන එක එකක්. ඊළඟට පෙන්නනවා කාමයේ තුච්චයි කියන එක තුච්ච දෙයක්. මුසා මෝස ධම්ම ඔගොල්ලෝ ඉගෙන ගත්තා. දැන් සත්‍යං මෝස ධම්ම නිබ්බාණං කියලා සත්‍යාදිත්තානි. මයා හතමේතම් කියන්නේ මායාවකින් කරන ලද්දක් කියන්නේ මැජික් කාර්ය කලාවක්. බාල ලාපන බාලයාගේ වචනයකින් සිදුරුවක් කියන්නේ කියලා. බාලයා විසින් තමයි හරියට අපිට මේ කාමයෝ කියනවා ඇති කරන්නේ. උදාහරණයක් ඇරෙත් කියන්න පුළුවන්. මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මම යාළුවෙක් එක්ක කතා කර කර හිටියා. එතෙන්ට තව යාළුවෙක් ඇවිල්ලා එයා කාන්තාවගේ ශරීර කොටසක් වර්ණනා කරන්න පටන් ගත්තා. ඉතින් මගේ යාළුවා යන්න දැන් මහානලා ඉන්නේ. යා මන් දිහා බැලුවා, මං එයා දිහා බැලුවා. ඒ යාළුවා ඉඳන් කිව්වා බෝධිසත්වයෝ සහ නරමුණෝ කියලා මනුස්සයාට. මම පෙන්නන්න හදන්නේ ඔය පාසලක දරුවෙක් ඉන්න පුළුවන් අවුරුදු 10ක 12ක වයසේ. මේ භවයේදී ඌව ගැන හිතලා නැති එක්කෙනෙක්. එතකොට අර ඉහළ පන්තියක මනුස්සයෙක් හරි එහෙමත් නැත්නම් ඒ පන්තියේ ඉන්න මෝරපු දරුවෙක් හරි ඌ වගේ කතාවක් කියන. ඒ කිව්වට පස්සේ අර පොඩි එක මේක ඇත්තද කියලා බලන්න. බැලුවෙන් පස්සේ එයාගේ විඥානය එතන බැස ගන්නවා. විඥානය බැස ගත්තා නම් නාම රූපයෝ කියනේම ඇති වෙනවා. එහෙනම් භවපච්චා ජාති දක්වා මේක ක්‍රියාත්මක වෙනවා. ඒතකොට නැති කාමිනෝ අර බුද්ධලයා විසින් ඇති කරනවා. ඉතින් ඕක මම කියන්නේ මේ ධර්මයේම ආවෙනුත් එනවා. ඕගොල්ලෝ නාට්‍ය බලන්නේ නැතුව චිත්‍රපටි බලන්නේ නැතුව කියලා හිතාගෙන මම්මයි භාවනා කරගෙන ඉන්නවා කියලා හිතාගෙන ඉන්නකොට ඔන්න එක්කෙනෙක් එනවා. අනේ අපේ මේ පන්සලට ආධාර වෙනස මෙන්න මේ ෆිල්ම් එකක් පෙන්වන බලන් ඉන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ කල්පනා කරනවා හාමුදුරුවෝ මේක අනුමත කළානේ. එතකොට එහෙමනම් මේක හොඳ එකක් වෙන්න ඇති කියලා ඉතින් ඔන්න පන්සලට ආධාරයි ගොහම මේකත් කුසලයක් ඉඳා යනවා. ගියාට පස්සේ මොකද වෙන්නේ? අර Tamanට නැති කාමයෝ අර චිත්‍රපටිය වගේ නැත්නම් නාට්‍ය වගේ හරි ඇති වෙනවා. අන්න ඒක තමයි මම කියන්නේ බාලයා කියන එකේ කොහොම හරි ඔයගොල්ලන්ට ඔළුව දා ගන්න ධර්මයේ මුවාවෙන් හරි බාලයාගේ බාල වැඩේ කියන එක යා පවත්තම කරනවා. එතකොට මේ විදිහට නැති කාමියෝ කියනවා ඇති වෙනවා. ඉතින් කාමයන් කියනවා අපි හිතන්න වැඩි දියුණු වෙනවා මිසක් අඩු වෙන්නේ නැන්නේ. ඒක ඇති වුණාට පස්සේ. එතකොට මේ වික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මේ යම්කිසි කාමයන් තියෙනවද මේ කාමියෝ දැන් තියෙන කාමියෝ සම්පරායක පස්සේ තියෙන කාමියෝ කියනවා. දික්ත ධම්ම කාම සම්පරායක කාම මේ දෙකම මායාට යටත් වෙනවා. ඒක පෙන්වන මාර දෙයියා මාරස්ස විසෙව මායාගේ ස්ථානය නෝ ඩොමේන් එක වෙනවා. මාරස්ස නිවාපෝ මායා විසින් දමන කෑම වෙනවා. මාරස්ස ගෝචෝ මායාගේ කොටු. දැන් අර මාරස්ස නිවාපෝ කියලා කියන්නේ අපි ඔක්කොමලා ඉන්නේ මායාගේ කුකුල් කොටුවේ. එතකොට ඒ කුකුල් කොටේ කවුරු හරි පණින්න හදනකොට කුකුලෙක් අර මිනිස්සයා කරන්නේ මොකද්ද? ඇතුළට දානවා කෑම ටික. ඒ පාර කුකුල ඇතුළට ගිහලා අර කකායි. ආන් ඒ වගේ ඒ මායා දමන කෑම. මාරස් ගෝචරෝ කියලා කියන්නේ දැන් ඕගොල්ලන්ට යමක් ඇහින් බලලා කොච්චර දුරකට, ඒ කියන්නේ රේන්ජ් එකක් තියෙනවද මෙන්න මේ තරම් කියලා. ඒක තුල තමන් තියෙනවා මේක බොහොම හොඳයි කියලා ගන්නවෝ දේ තියෙනවා. මායාටත් ඒක අයිති වෙනවා. මායාගේ රේන්ජ් එක ඇතුලේ ඕගොල්ලෝ ඉන්නේ. එතකොට ඒක කරනකොට. එතකොට එයා දන්නවා මෙයා මෙන්න මේකට කැමති. කවදා හරි එලියට පණින්න හදනකොට ඔයා මේකට කැමතිනේ කියන එක එයා කියන්නේම නැතුව අරක පොඩ්ඩක් දෙනවා. දුන්නාම ආපහු ඒකට වැටලා ඉන්නවා. එතකොට එයාට ඒ රේන්ජ් එක කියන එක වැටෙනවා. ඒ කියන්නේ අපේ තියෙනවා නම් කාමයක්, ඕනම කාමයක් ඒ මායාවේ රේන්ජ් එකේ තියෙනවා. එතකොට මෙතන භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මේ මායාවට එකක් තියෙනවා. මේකෙන් ඇති වෙන්නේ අවිජ්ජා, ව්‍යාපාද, සාරම්භ කියන එක. එතකොට ඔය කාම සංඥා කියන එකකුත් කියනවනේ. ditta dhamma kama sanya කියලා නේද? කාම සංඥා කියලා කියන්නේ මේ සංස්කාරයන් නිසා විඥානීය පැවැත්මට තියෙනව කැමැත්ත. සංස්කාරයන් නිසා විඥානීය පැවතීමට යම් කිසි කැමැත්තක් තියෙනවද? ඒක කාම සංඥා කියනවා. මෙතන පෙන්නනවා මහණෙනි ඇහිලා ආර ශ්‍රාවකතුමි මෙසේ ප්‍රත්‍යාවේශ කෙරේ. යම් ditta dhammika kaamyot, යම් සම්පරායක කාමයොත්, යම් ditta dhammika kaam sanya, යම් සම්පරායක කාම සංඥාවෙත් මේ කාම කාම සංඥා දෙකම මරුට තැන් වෙනවා. මරුට විශේෂ මරුගේ නිවාපේ. එතන මරුගේ ගෝචරයි. මේ කාම ගුණ විශේෂ මානසික අවිද්‍යාද ව්‍යාපාද සාරම්භ ධන ලාමක අකුසල ධර්මිය පවත්නා. ඒ තුන් කෙලසුන්. වියසස්නේ හික්මෙන ආරසාකයට අන්තරාය වෙනස වෙති. මම කාම ගුණ ලෝකයේ මැඩපියා දැහැන් අරමුණු. ඒ කියන්නේ සත්‍තිස් බුද්ධිපාක්ෂික ධර්ම වලින් අම්බිසි කොටසක් වූ අරගෙන අදිස්ථාන කොට වාසය කරන්නේ නම් ඉතා එහෙක. මම විපුලෝ මහත්තු සිතින් කාමගුණ ලෝකයේ මැඩපවත්තා සිතින් බෝධිපාක්ෂික ආරම්භ අදිස්ථාන කොට වාසය කරන්නා වූ මාගේ යම් සිතේ හට ගන්නා වූ පවිතු අකුසල් වූ අවිද්‍යාවෝද ව්‍යාපාදයෝද සාරම්භයෝද වෙද්ද නොවන්නා ඔවුන්ගේ දුරු කිරීමේ මාගේ සිත කාමාවචර නො අප්‍රමාණ මොනවටන වන්න ලද්දා වූ සිතක් වන්නේ. අන්න එතන පෙන්නන අප්‍රමාණං සුභාවිතා කියලා. එතකොට මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත රහත් බවට හේතු විදර්ශනාවේ වූ ධානයට හේතු සමාධියේ වූ පවති පහදී මනා පැහැදීම ඇති කල්ලි මේ භවයේම කම්පාන වන ධාන සමාධියට වූ පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදේ. නොහොත් ශරීරයගේ විදීමින් මරණින් මත්තේ යම් කාරණයකි. ඒ භික්ෂුව උපදින්නා වූ විභාග විඥානයක් ඒද කුසල චතුත්ථ ධ්‍යාන සමාන වූවක් වන්නේ යන මේ කාරණේ ඇත්තේ. මාන්නේ මේ පළමුවන කෙලසුන්ගෙන් කම්පාන වූ ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට මේ කියන්නේ මොකද්ද? මේ අපි ඉන්නේ මායාවේ කුකුළු කුඩුවේ. කෙනෙක් කල්පනා කරනවා මේ මායාව කැම දදා මායාවේ රේන්ජ් එකට අහුවෙලායි මම ඉන්නේ. මම මේවා නිසා මට ඇති වෙන්නේ අම්පරායක කාම, ditta dhamma kama, kama sanya කියන ඒවා මට ඇති වෙන්නේ අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියන ඒවා. එතකොට මම මෙන්න මේ කුකු කෝඩුවෙන් පැන ගන්නවා. අදිෂ්ඨානයක් ගන්නවා. මම මේක ඇතුලේ ඉන්නේ නැහැ. දැන් ඕගොල්ලන් බොහෝ දුරකටපත් වෙලා ඉන්නකොට යම් කිසි ප්‍රදේශයක හිතනවානේ මම මේ ප්‍රදේශ නම් වාසය කරන්නේ නැහැ, මං යනවා හොඳ දැනකට කියලා. රැකියාව කරන තැනත් එහෙම හිතෙනවානේ. ආන් ඒ වගේ මෙයා දැඩි ලෙස අදිෂ්ඨානයක් ගන්නවා. මේක ඇතුලේ නම් මං ඉන්නේ නැහැ. මම මේකෙන් එළියට පැන ගන්නවා මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන්ගේ මොනවාරි භාවිතා කරලා කියලා. එතකොට ආන්න ඒක තමයි එන්නේ අදිෂ්ඨානීය කියන එක තමයි මෙතෙන්දී පෙන්වන්නේ. මේ අදිෂ්ඨානීය මගින් මේ හතරවෙනි ධානය දක්වා එයා ගමන් කරනවා මේ රූපයන් අල්ලගන්නේ නැතුව. එතකොට අපි මේ ධර්මයේ තේරුම් ගන්න අපි මේ ඩයග්‍රම් වලට යමු. පළවෙනිම යකනිට ප්‍රමුලෝගේ රහතන් වහන්සේට අපි කෘතඥතාවය පළ කරන මේ ධර්මයන් ලබා දුන්නට මේ දෙවෙනි ස්ලයිඩ් එකට ගියොතින් ඔයගලන්ට පෙන්නනවා මේකේ මේ ලකුණු කරලා තියෙනවා මේ සංකප්පයේ තියෙදි. එතකොට මේ තථාගතයන් වහන්සේගේ පළවෙනි වචනේ තමයි මෙතෙන්දී අපි මේ පෙන්නන්නේ අනිච්චා භික්කවේ කාම නේද? එතකොට කාමයේ කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකේ තියෙන ලස්සන වූ පිරිසිදු වූ මේ ලස්සන තිබුණා වූ මලක් ඒ වගේ දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඒව කාමයේ වුණා නම් තථාගතයන් වහන්සේටවත් මේකෙන් ගැලවෙන්න බෑ. අද වෙලාවට කාමයේ කියලා කියන්නේ තමන්ගේ ඇතුළෙම තිබෙනා වූ සිතේම තිබෙනා වූ දෙයක්. ඉතින් ඕක පෙන්නනවා නිබ්බේධික සූත්‍රයේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. සංකල්පයට ඇති රාගය තමයි පුරුෂයාගේ කාමයේ කියන්නේ. සංකල්පයේ මේ පැත්තෙන් අපි මතක දහලින්ද කාණි සූත්‍රය අපි ඉගෙන ගත්තා. ඒතර මේ සංකල්පයට තිබෙනා වූ රාගය තමයි අපි මේ කාමයේ කියලා කියන්නේ. එතකොට එහෙමනම් ඔයගලන්ට පේනවා මෙතනින් මේ අපි සුභයි සුඛයි අත්තා කියලා එහෙම අරගෙන ඔන්න ප්ලෑන් එකක් ගහලා තමයි මේක හදාගත්තේ. එහෙමනම් සමුදයක් කියන එක තියෙනවා. ඒකට රාගයක් වෙලා තමයි මේ කාමච්ඡන්දය කියන එක කාමයේ කියන එක ආවේ. එතකොට එහෙමනම් මේ කාමයේ කියන එක අනිත්‍යයි කියන එක පේනවනේ. ඒකේ සමුදයක් තියෙනවා, අස්තංගමයක් තියෙනවා. එතකොට අනිච්චා භික්කවේ කාමා. එතකොට අපි මෙතෙන්දී කාමයේ කියන එකත් ඉගෙන ගන්නවා. සංකප්පේට තමයි රාගය වෙලා ඇති වෙන්නේ කියලා. එතකොට ඒ වගේම අනිත්‍යයි කියන එකත් ඒ වචන දෙකම මෙතන තියෙනවා. එතකොට මේ කියන්නේ අපි හේතු සහ ප්‍රත්‍ය වශයෙන් මෙතන බලන තමයි ඇති වෙන්නේ. ඊළඟට අපි යමු තුන් වෙන්නේ දෙක B ස්ලයිඩ් එකට. මේ ස්ලයිඩ් එකේ පෙන්නනවා ඔය හැම අපි දන්නවා අපි රාග සල්ලෙන් යමක් අල්ලලා කරකවනකොට කබලින්කාර ආහාරයක් ඒක අපි යනෝනේ ආපහු කබලින්කාර ආහාරයට. එහෙම නැත්නම් මෝහ සල්ලෙන් අල්ලලා කරකවනවා කියන මේ හැම රවුමකම ස්ටෙප්ස් හතක් තියෙනවා. එතකොට මේ ස්ටෙප්ස් හතම සිග්නිෆිකන්ට් වෙන්නේ නැහැ මේ රවුමට. එකක් අයින් සිග්නිෆිකන්ට් නේද. එතකොට ඉස්සෙල්ලා අපි මේ ස්ටෙප්ස් හත කියන එක තමයි අපි ඉස්සෙල්ලාම පෙන්වන්නේ යන්නේ. එතකොට මුලින්ම ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් කබලින්කාර ආහාරය අපි සුබයි කියලා ගන්නවා. අන්න ඒක අපි ලකුණු කරනවා මේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉඳන් ඇතුළේ තිබිච්ච එකක් මෙහාට ඇදෙනවා කියන එක සුබයි කියන එක. ඒක හරියට ඔයගොල්ලෝ යම් කිසි දෙයක් වස්තුවක් දැක්ක ගමන් දැන් අපි තුන් හයියෙන් යන ගමන් වාහනයක යන ගමන් ගහද්දීහා බලලා කියනවා මේක ගහ හරි ලස්සනයි කියලා නේද. එතකොට ඊගෙන අපි කරකෝන ගමන් බැලුවාම අපිට නිකන් ලස්සනයි කියලා පේනවා. අපි නතර වෙලා බලුවාම ඕක වෙන අර්ථයක්. පෝතලී සූත්‍රයේ මතකයි බල්ලා මස් කට්ට දාපු ගමන් දූවගෙන ගියා. මොකක්වත් හිතුවේ නෑ. ආන් මේ වගේ මොකක් හරි එකක් දැකපු ගමන් කපාරට මේ තමන්ගේ ඇතුළේ ඉඳලා පරාමාසයේ ඉඳලා ඔන්න සුබයි කියලා මේ පැත්ත දෙනවා. ඒකට පළවෙනි ස්ටෙප් එක කියන්නේ අන්නේ සුබයි කියලා ගන්නවා. ඊළඟට ඕකට අපි දැන් මොකක් හරි අපි තුන් කට්ලට් එකක් කියලා. ওই කට්ලට් එක අපි දැක් අපි දකිනවා දකිනකොටම හරි ලස්සනයි මේක හොඳට තියෙනවා කියලා හිතෙනවා. හිතෙනකොටම කවුරු හරි කෙනෙක්ක් ගාලා ආව මේක අරගෙන ගෙනියත් ගෙනිච්චා මේ මිනිස්සේ මේක ගන්න දෙයක් නැහැ නේ මේ මිනිස්සේ මේ කොහෙද ගෙනියන්නේ කියලාත් බලාගෙන ඉන්නේ අපි නේද. ඒ කියන්නේ එහෙනම් අපිට එතෙන්දි සුඛයක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ අපිට ආපහු අරක ස්පර්ශ කරන්න පුළුවන් වුණාම ආන්න එතෙන්දී අපිට අර නිත්‍ය භාවයක් කියන එක ඇති වෙනවා. නැවත නැවතත් පුනුණා ස්පර්ශ කිරීමෙන් අන්න ඒක හින්දා ඔයගලන්ට පේනවා මෙතන නිත්‍යයි කියලා ලකුණු කරලා තියෙනවා. අපි නැවත නැවතත් ඒක ස්පර්ශ කරන්න පුළුවන්. එතකොට දෙවෙනි කාරණේ කියන එක තමයි මේ නිත්‍යයි කියන එක. මතකනේ අපි කිව්වා උදාහරණයක් කට්ලට් තියෙනවා කියලා ස්පර්ශ කිරීම. එතකොට සුබ වුණා එක දෙක ස්ටෙප් දෙවෙනි ස්ටෙප් එක නිත්‍යයි කියන එක. අන්න ඒක උනාට පස්සේ ඕලන්ට පේනවා ඒ මෝහේ ඉඳන් පරාමාසය දක්වා රේඛාවක් තියෙනවා. ඒ රේඛාවේ මෙතන ලකුණු කරලා තියෙනවා කාම රාග අනුසය කියලා. එතකොට මේක තමයි කාම රාග අනුසය. මේ ඒරියා එකක් තියෙනවා. මේ ඒරියා එක කියන්නේ ත්‍රිවිසියම් වාගේ මේ ග්‍රීන් ලයින් එකේ ඉඳන් දකුණු අතට ගිහිල්ලා එතනින් පල්ලෙහාට නිත්‍යට ඇවිල්ලා ආපහු සංස්කාරය දක්වා යනක මෙන්න මේක කාමරාග අනුසේ ඒරියා එක කියලා කියනවා. එතකොට මේ කාමරාග අනුසේ කියන්නේ අපි අරක කාලා ඇති වුණා වූ දේවල් ඒකට නිත්‍යයි කියලා එකතු වුණා වූ දේවල් ඒක නිසා අනුසේ ධර්මයක් ඇති වෙලා තියෙනවා. ඉතින් දැන් බලන්න අර සුබයට කියන එකට නිත්‍යයි කියලා එකතු වුණාම Tamanට හැදෙන සුඛය ආන්න සංඥාවට අපි සුඛයි කියලා කියනවා ඒ අවස්ථාව වෙනකොට. අර කට්ලට් තිනෝ කට්ලට් තිනවා කියලා අපිට නැවත නැවතත් ස්පර්ශ කරා නේද. එතකොට ඒක තිනකොට අපිට සුඛයක් තියෙනවා. ඒතර සුබේට නිත්‍යකාව කරලා වුණ සුඛය. ඉතින් අන්න සංඥාව සුඛ වුණාම අපේ වේදනාව අපිට වෙනවා මෙතනින් සුඛයි කියලා මේ පැත්තට ඇදෙනවා කියන එක තියෙනවා. අන්න තුන්වෙනි කාරණයට කියනවා මොන සුඛයි කියන එක තමයි තුන්වෙනි ස්ටෙප් එක කියන එක. ඊට පස්සේ සුඛේ පරාමාසගත වෙනවා. ආන්න එක තමයි හතරවෙනි ස්ටෙප් එක. ඒ කියන්නේ සුඛයි කියලා හිතුවට හරියන්නේ නැහැ. කට්ලට් එක කාලා රසක් හේම විඳලා ඒක අපේ අර බඩට යනවා කියන්නේ බොක්කට යනවා කියන්නේ. ආන් ඒ වගේම තමන්ගේ ඇතුළටම ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක පරාමාසගත වුණාම ඉතින් අපි වරදවා වටහා ගැනීමකුත් ඒක කරනවා. ඒක තමයි හතරවෙනි ස්ටෙප් එක. මෙතනින් පල්ලෙහාට යනවා. මෙතන ලකුණු කරලා නැහැ. ඒක අත්තා කියලා මෙතනින් ඉරක් තියෙනවා මේ පරාමාසයෙන් දා භයාගතයට. ආන්න එක තමයි අත්තා කියලා කියන්නේ. එතකොට මේක හැදුනට පස්සේ අර සුඛයම තමයි අපි අත්තා තමා කියලා ගන්නෙ. මෙතන පස්වෙනි ස්ටෙප් එකට ආවට පස්සේ ඊට පස්සේ ඔයගලන්ට පේනවා මේ භයාගතිය ඉඳන් වේදනාවට රේඛාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ රේඛාව තමයි දික්ටි අනුසය කියන රේඛාව. දැන් මෙතන කාමරාග අනුසය තියෙනවා. මෙතන තියෙනවා දික්ටි අනුසය කියන එක. ආන්න එක හයවෙනි ස්ටෙප් එක කියලා එනවා. මොකද්ද මෙතන මේ දික්ටි අනුසයක් වෙලා තියෙන්නේ? දැන් බලන්න මෙතනින් සුඛයි කියලා ආවා. ඊට පස්සේ අත්තා වුණා. ඉතින් එහෙම තමන්ගේ අත්තාන දික්තියක් එහෙම ඇති වෙලා දැන් මොන දික්ටි අනුසයක් කියන එකක් තියෙනවා. දැන් බලන්න මේ රේඛාව දික්කලොත් මොකද වෙන්නේ? දැන් 6 වෙනි ස්ටෙප් එකට මේක ආවා. මෙතනින් මේ රේඛාව දික්කලොත් අන්න ඇඟිල්ල දික්කල පෙන්නනවා කබලින්කාර ආහාරයට. දැන් මොකද එයාට කියන්නේ? මෙතන මේ ආපු සුඛය තියෙනවානේ. අන්න එක සුඛයි කියලා කියනවා. ඒ කියන්නේ කට්ලට් කියන එකේ කවදාවත් සුඛයක් නැහැ. ඒක තියෙන්නේ සුභයක්. බියුටි එකක් කියන එකයි තියෙන්නේ. හැබැයි මේක පතේ දිගේ මෙහිම ආවට පස්සේ දැන් අපි ඇඟිල්ල දික් කළා මේක සුඛයි කියලා අපි පෙන්නනවා. ඕක තමයි ඔය රූපකායේ අධිවචනිය කියලා කියන්නේ. රූපේ තිබුණේ නැහැ සුඛයක්. අපි අධිවචනයක් කළා ඒක සුඛයි කියලා. එතකොට දැන් මෙතෙන්ට අපි ඔන්න සුඛයි කියලා ආවට පස්සේ, ඒ කියන්නේ දැන් 6 වෙනි ස්ටෙප් එකකින් කොහොම වුණාම 7. ඕක නිසා අපිට නන්දිය කියන එක ඇති වෙනවා. මෙරලා ඉපදෙන්න උනා කැමති වෙනවා මේක සඳහා. එතකොට ඒක තමයි නන්දිය. කියන්නේ ඒක තමයි 7 වෙනි ස්ටෙප් එක කියන එක. එතකොට අපි මේකෙන් ඉගෙන ගත්තා මේ ස්ටෙප්ස් 7ක් තියෙනවා කියන එක. ඊළඟට අපි බලමු ඊළඟ ඩයග්‍රෑම් එක. 3 වෙනි ඩයග්‍රෑම් එක. මේ 3 වෙනි ඩයග්‍රෑම් එකේ ඕගලන්ට පෙන්නනවා මේ මමංකාරය කියන එකයි අහංකාරය කියන එකයි. මමින්කාර අහංකාර කියලා අහලා තියෙනව නේද? එතකොට ඔයගලන්ට පේනවා මේ තීන විද්දේ. මේක මේ තයෝ ධම්ම සූත්‍රය සාකච්ඡා කරන්න හදපු ඩයග්‍රෑම් එක. මේ තීන විද්දේ ඉඳන් අපි යනවා මේ 1.3 මෝහය කියන එකට. අන්නේ රේඛාව ඔයගොලු දන්නවා අර දොර පොල්ලත් එක්ක කැපෙන තැන. ආන්න එතෙන්ට අපි කියනවා මමින්කාරය කියලා. ඊළඟට ආපහු ඔයගලන්ට පේනවා තීන විද්දේ ඉඳන් අර මහා මෝහයට යන්නා වූ අතන අවිද්‍යා ආශ්‍රය මෙතන මහා මෝහයට යන්නා වූ තැන. අන්න එතෙන්ට මේ දික්කලොතින් මේ රේඛාව මේ අවිද්‍යා ආශ්‍රය අවිද්‍යාව ඉඳන් ඉන්නා වූ රේඛාව කුක්කුච්චිය හරහා අපි දික්කලොතින් ඒක කැපෙන තැන තියෙනවා. ආන්න එතන තමයි අහංකාරය කියලා කියන්නේ. එතකොට ওই අහංකාරයයි මමංකාරයයි කියන දෙන්න එකට එක්කව වෙලා ඉන්න තැනක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ කුක්කුච්චිය ඇතුලේ ලකුණු කරලා තියෙන්නේ. මේකේ පෙන්නනවා රේඛාවක් තියෙනවා. තීන විද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යනවා වූ රේඛාවක් තියෙනවා. අන්නේ රේඛාව සංඥාව ඉඳන් පලාසයට යනවා වූ රේඛාව කැපෙන තැන තියෙනවා. ආන්න එතන තමයි අහනුයි මමුනේ එකට එක්කව වෙලා ඉන්නේ. ඉතින් මෙතන ඒ දෙන්න එක්කව වෙලා ඉන්නේ පලාසය කියන එක නිතරම හදන්නේ යමක් වෙන් කරන්නේ. එයට වෙන් කරගන්න බෑ. අන්න ඒක නිසා තමයි විදෙන එක කවලා තියෙන්නේ. ඒක කොහොමද අපි තේරුම් ගන්න? තීන මිද්දී කියන්නේ ඕගොල්ලෝ ලෙඩ වෙලානේ. ඉතින් රහතන් වහන්සේ අහනවා අපි ලෙඩ නොවීච්ච අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ වට අටක් කරකවපු ගමන් ඕගොල්ලෝ තීන මිද්ද ස්වභාවයට පත් වෙලා තියෙනවා. ඉතින් ওই වට අට කරකවලා දැන් කොච්චරද මහා කප්ප ගණනාවකට ඉස්සෙල්ලා ඔක වෙලා තියෙන්නේ නේද? එතකොට මේ කරකවලා ඉවරයි. මොහොතේ වතුර හැදිලා ඉවරයි කියලා හිතන්න. අන්න එහෙමනම් දැන් අපි මේ කතා කරන්නේ මේ එතන මේ වතුර පාර හැදිලා ඒක උඩ නිකන් පොඩි රැලි ගැන තමයි මේ ඊළඟට කතා කරන්නේ. දැන් අපි ඕන වෙලාවක ලෙඩ වෙලා තියෙන්නේ. එතකොට මෙතන ඉඳන් අපි එනකොට මෙන්න මේ කෙරවලට ඒ කුක්කුච්චිය අහමේ මොන එකහුව වෙලා ඉන්න තැන තියෙනකොට ඕගොල්ලෝ කියනවා මේ පැත්තෙන් පටන් ගත්තාම ලෙඩ වෙලා මම කියන කතාව තමයි කියන්නේ. ලෙඩ වෙලා මම. එතකොට මෙතන මේ පැත්තට ගියහම මේ සම්ප්‍රප්පලාපය සම්ප්‍රප්පලාපයේ තුල තියෙන අනිත්‍යභාවය කියන හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඔය සම්මා වාචා ඩයග්‍රෑම් එකත් එක්ක ඔබ බැලුවාම ඒ කෙනෙකුට ඕක ඒ විදිහට ගැඹුරු අර්ථයකට එනවා. සම්ප්‍රප්ලාපේ මෝහේ මෝහේ සම්ප්‍රප්ලාපේ ඉන්නේ නේද? එතකොට නිත්‍යභාවයක් කියන අර්ථයක් එතන තියෙනවා. එතකොට එහෙමනම් දැන් මෙතෙන්දි කියනවා ආපහු දැන් ලෙඩ වෙලා මම කිව්වා. දැන් එයා කියනවා මම ලෙඩ වෙලා කියලා. මම ලෙඩ වෙලා කියලා කියන්නේ මේ මම නිත්‍යයි. මම සාමාන්‍ය මේ හොඳට ඉන්න මනුස්සයා. දැන් කවුරු හරි කෝල් එකක් දාලා ඇහුවාම කියන්නේ මොකද අද වැඩ ගියේ නැද්ද කියලා. නෑ අද මම ලෙඩ වෙලා කියනවා. ඒ කියන්නේ වෙනද මං හැමදාම හොඳයි අද හම්බෙන් ලෙඩ වෙලා. අන්න එහෙම හැඟීමක් නේ අපිට තියෙන්නේ. අපි හැමදාම හොඳට ඉන්නවා. මේ අසූචි පිට වෙනවා, මුත්‍රා පිට වෙනවා හැමදාම ලෙඩේ තියෙනවා. නමුත් කල්පනා කරන්නේ මේ අද තමයි හම්බෙන් ලෙඩ වුණා කියලා. ඒකට ඔන්න ඔය අර්ථයයි තියෙන්නේ. ඒකට දැන් කියනවා ලෙඩ වෙලා මම ලෙඩ වෙලා. ඉතින් ওই දෙකේ වෙනසක් තියෙනවා. වචන දෙක දෙපැත්තට කිව්වා විතරයි නේ. එහෙමනම් පලාසෙට බැරි වෙනවා මේ දෙන්න ඔබෙන් කරන්න. ඒක නිසා මේ දෙන්න එකට හොම ඉන්න දෙනවා. ඒ කියන්නේ සංඥාව රෝගී නිසා වෙන් කිරීම කුසලයේ සඳහා යෑමට කරන්නා උත්සාහයක් පලාසෙට කරන්න බැරි වෙනවා. ඒක නිසා එතන ඒ නතර වෙලා තියෙනවා. ඒ කියන්නේ හැම මේ සංඥාව රෝගී. අර තීන වෙද්ද අවස්ථාවනේ අපි පටන් ගත්තේ. ඒක නිසා වෙන් කිරීම කරන්න බෑ. කුසලයේ සඳහා යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියන එක. ඉතින් අපි මේක ඉගෙන ගත්තේ මොකටද? මේ අහංකාරයයි මමංකාරයයි කියන එක අපි භාවිතා කරනවා මේකේ අන්තිමට සාකච්ඡා කරන්න. ඒ වගේම මේකෙ පෙන්නනවා කාරණා තුනක්. එකක් තමයි මෙන්න මේ අවිජ්ජා කියන එක ලකුණු කරලා තියෙනවා. ඊළඟට ව්‍යාපාදී කියන එක ලකුණු කරලා තියෙනවා. සාරම්භය කියන එක ලකුණු කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ මේකනේ කිව්වේ අනිච්චා භික්ඛවේ කාමාතුච්ඡා මුසා මෝස ධම්මං වොම කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ මේකෙන් ඇති වෙන්නේ මොනවද? මේ ditta ධම්ම කාම සංඥා සම්පරායක කාම සංඥා මේවන් ඇති වෙන්නේ අවිජ්ජාවයි ව්‍යාපාදයයි සාරම්භයයි කියන තුන තමයි ඇති වෙන්නේ කියන එක. ඒකට අපි ඒක ඉගෙන ගත්තා ඒ කාරණා. එතකොට අපි එහෙමනම් ආපහු සූත්‍ර දේශනාවට යමු. එතකොට මෙතන මේ ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ ඉතින් හිතන්නකො මේක තමයි මාරයගේ කුකුල් කොටු. මෙයා හිතාගත්තේ මම මේ කුකුල් කොටුවෙන් එළියට පැන ගන්නවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම භාවිතා කරලා. එහෙම කරලා තමයි මෙයා මේකෙන් එළියට ගියේ. ඊළඟට අපි දෙවෙනි කොටසට යමු ධර්මයේ සූත්‍ර දේශනාවේ. යළුව මහණනි ආර්ය ශ්‍රාවකතුමනි මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරෙන්න. යම් ditta dhamma kama කෙනෙකුත් යම් සම්පරායක කාම කෙනෙකුත් ඇද්ද? යම් ditta dhamma kama සංඥාවකුත් යම් සම්පරායක කාම සංඥාවකුත් ඇද්ද? යම් කිසි රූපයක් ඇද්ද? ඒ හැම සතර මහා භූතයේද සතර මහා භූතයන් නිසා පවත්නා රූපයයි කියලා. මෙසේ පිළිපන් එම පිළිවෙත බහුල කොට මෙසේ නොවගේ සිත අරියත්වාදී කාරණේ පහ සම්පසාදේ ඇති කල්ලි ඒකාත්මී විදුසුම් නෝනින් රහත් බව පසක් කෙරේ. ආනේ සමාපත්තියට වූ සමවදී මරණින් මත්ත කියලා කාරණා විද්‍යාමාන වෙනවා. යම් කාරණයකින් ඒ මහන්තුගේ උපදන නිසි විපාක විඥානයේ වීන ඒ කුසල ආනේජ ස්වභාවයට පැමිණියවන්නේ මහන්නේ මේ දෙවෙනි චතුත්ත්‍ය ධාන සංඛ්‍යාත ආනේජ ප්‍රතිපදාවයයි කියන ලැබේ. මේක පාලි භාෂාවෙන් පෙන්නන්නේ ဒုတိය ආනේජ සප්පාය ප්‍රතිපදා කියලායි මේ පෙන්නන්නේ. චතුත්ත්‍ය ධාන සංඛ්‍යාත කියන එක නෙමෙයි. එතකොට මේකේ වෙන්නන්නේ මොකද්ද? මෙයා තේරුම් ගන්නවා මේ රූපේ නොවෙනවා නෝ මේ කාමයෝ කාම සංඥාවෝ කියන කතාවත් ඒව ඇති වෙන්නේ. දැන් අපි අර 2B ඩයග්‍රෑම් එකේ උඩට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මේ කබලින්කාර ආහාරය නිසා නේද අපිට මේ පැත්තෙන් අර සංකල්පයන් හිම ඇති වෙලා. එතකොට ඒවට රාගයන් ඇති වෙලා කාමයේ කියන එක ඇති වෙනවා. ඊළඟට ආපහු පෙන්නනවා සංස්කාර නිසා විඥානීය පැවතීමට කියන එකට අපි කැමති වෙනවා. එතකොට මෙන්න මේවා ඇති වෙන්නේ මේ කබලින්කාර ආහාරය නිසා රූපය නිසායි කියන එක තේරුම් ගන්නවා. මේක නැත්තම් ওই කාම කතාවත් කාම සංඥාව කියන එකත් මේක දෙකක්ම ඇත්තේ නැහැ කියන එක තේරෙනවා. ඉතින් එතකොට ඒ කියන්නේ මේක පෙන්වන්නේ කවුද? මෙන්න මෙයා. මේ වේදනා බයගති ඉඳන් මෙතනින් තිබුණා වූ රේඛාව දික්ටි අනුසයෙන් තමයි ඇඟිල්ල දික් කරලා පෙන්වන්නේ. මෙන්න මේ පැත්තේ තිබුණා මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ කබලින්කාර ආහාර නිසා. මේක නැත්තම් ওই කතාව නැහැ කියන එක. එතකොට ඒව තමයි අපි මේ සුඛයි කියලා අරගෙන තියෙන්නේ කියලා. ඉතින් එතන අපි දන්නෝනේ භාවනාව කරන හැටි. එතෙන්දී අපි දන්නවා අර අසූචි පටවිය එළිය තියෙන එක අසූචි පටවියක මගේ නෙමෙයි. ඇතුළේ තියෙන අසූචි පටවිය. පටවියට පටවිය සමානයි අභ්‍යන්තරයි බාහිරයි කියලා එක වෙනසක් නෑ. එළිය තියෙන එක අසූචි වෙනවද පටවිය වෙනවද මගේ නොවෙනවද? අභ්‍යන්තරයේ තියෙන අසූචි පටවියයි ඒක මගේ නෙමෙයි කියලා පටවි ධාතුවෙන් සිත නිදහස් කරගන්නවා. එතකොට ඒ විදිහට ඕගොල්ලෝ අර ආපෝ ධාතු, වායෝ ධාතු, තේජෝ ධාතු මේ මුළු විශ්වයම යම් තාක්ද ඒකෙන් අයින් කරගත්තාම අන්න අපිට පුළුවන්කම තියෙනවා ආකාස සංඥායතනිය කියන එකට ගමන් කරන්න. එතකොට ඒ ධාතු මනසකාරයෙන් තමයි එතනින් යනවා කියන එක තියෙන්නේ. ඊළඟ කාරණයට පෙන්නනවා ජලිදු මහන්නේ ආරශාවතමේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දික්ඨ ධම්මික කාමයුත් යම් සම්පරායික කාමයුත් ඇද්ද? යම් දික්ඨ ධම්මික කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද? යම් දික්ඨ ධම්මික රූපයුත් යම් සම්පරායික රූපයුත් ඇද්ද? යම් දික්ඨ ධම්මික රූප සංඥාවකුත් යම් සම්පරායික රූප සංඥාවකුත් ඇද්ද? මේ දෙකම අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අභිනන්දනා කරන්නට නොනිසි වේ. අභිමානීන් කියන්නට නොනිසි වේ. බැසගෙන සිටින්නට නොනිසි වේ. මෙසේ පිළිපං ඒ කාම රූප ප්‍රතිබාණියම පිළිවෙත බහුල කොට වෙසනේ මහණුන්ගේ සිත අරියත්ව ආදී කාරණේ පාදී. සම්පසාදේ ඇති කල්ලි මේ භවයෙන් මිදසුන් නොවනින් රහත් භවෝ පසක් කෙරේ. එහෙම නැත්තම් විඥානංචායතන සංඛ්‍යාත ආනීංජේතු සමවදී. මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන වෙනවා. යම් කාරණයකින් මේ මහණුන්ගේ උපතට මේ සිපාක විඥානි වීන මේ කුසල ආනීංජ ස්වභාවයට පැමිණියවන්නේ. මහණෙනි මේ තුන්වෙනි ආනීංජ සප්පාය ප්‍රතිපදාවයයි කියන ලබන්නේ. ඉතින් මෙතන කාරණා එතකොට අටක් පේනවා. පෙන්නනවා කාමේ කාම සංඥාව රූපයයි රූප සංඥාවයි කියන එක. එතකොට මෙන්න මේ කාරණා හතර ditta ධම්ම සම්පරායක කියලා බැලුවොත් දැන් තියෙන එකයි පස්සේ කියන එක එතකොට කාරණා අටක් වෙනවා. ඉතින් පෙන්නනවා මෙන්න මේවා ඔක්කොම අපි අභිනන්දනා කරනවා නම් ඒ කියන්නේ අභිනන්දනා කරන්න හොඳ නැහැ කියන එක ඒ කියන්නේ නාබිනන්දති නාබිවදති නාජෝසායතිට්ඨති කියලා ගන්න ඕනේ සතර සොයන්නේ නැති වෙන්න ඕනේ. ඉතින් මේක පෙන්වන්නේ අර රූපයන් හිම අපි ලාභයි කියලා අරගන්නා වූ ඇති වෙනා වූ ප්‍රතිඵලයන් තියෙනවා. ඉතින් ඒවා ලාභයි කියලා කියන්නේ නැතුව ඒ රූපයන් හිම අපි අයින් කරලා දානවා නම් ඒ ඒරියා එකේ ඒ කියන්නේ මෙතන අත්තා කියලා අපි අර පස්වෙනි ස්ටෙප් එකේදී කියුවේ ඒ අත්තා කියන කතාව උඩ තමයි මෙතන අපේ මේ රූපේ ලාභයි කියලා එහෙම අරන් තියෙන්නේ. එතකොට දැන් මේ පුද්ගලයා ඒක නිසා ඇති වුණු වේදනාවක් ගන්නෙත් නැහැ. ඒ වගේම ඒක අතහැරලා ඇති වෙන්නා වූ වේදනාවක් තියෙනවානේ. අන්න ඒවත් ලාභයි කියන එක අත්තා කියන එකට තුරු දෙන එක යා ගන්නෙ නැති වෙනවා. අන්න එහෙම වීමෙන් මේ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේ හයවෙනි ධානයේ විඥානංචායතනෙ කියන එකට එන්න. දැන් ඉස්සෙල්ලා හිටිය රූපය අතහැරලා ආකාසඤ්ඤායතන. ආකාසඤ්ඤායතනෙ අතහැරියාම ඒක නිසා ඒක ආධාර කරගෙන පවතිනා වූ වේදනාවක් තියෙනවා. ඒපාර ඒ වේදනාවත් එයා ගන්නෙ නැති වෙලා තමයි මේ කියන්නේ අර රූප සංඥා කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ අර රූපය නිසා මෙතනින් අපි මේ සංඥාවක් ඇති වෙනවා නේද? ඒ මේ පැත්තෙන් ඇවිල්ලා තියෙන සංඥාව. ඒක ගන්නෙ නැති වෙලා. එතකොට එහෙමනම් අපි ඊළඟ කාරණයට යමු. මහණෙනි නැවත අනිකක්ද කියන්නේ. ආර ශ්‍රාවකයන් මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝ තෙද්ද. පරලෝ යම් කාමයෝ තෙද්ද. මෙලෝ යම් කාම සංඥාවෝ තෙද්ද. පරලෝ යම් කාම සංඥාවෝ තෙද්ද. මෙලෝ යම් රූපයෝ තෙද්ද. පරලෝ යම් රූපයෝ තෙද්ද. මෙලෝ යම් රූප සංඥාවෝ තෙද්ද. පරලෝ යම් රූප සංඥාවෝ තෙද්ද. යම් කම්පාන වන ධ්‍යාන සංඥාවෝ තෙද්ද. යම් තැනක ඒ සියලු සංඥාව ඉදිරි නොවි නිරුද්ධ වෙද්ද යම් මේ ආකින්චනායතන සමාධියක් වේද එය ශාන්තය ඒ ප්‍රණීතය. ඒ කියන්නේ යා ඉදින් දිහිතනෝ ඒතං සන්තං ඒතං පනීතං යදිදං ආකින්චනායතන ආකින්චනායතන ශාන්තයි ප්‍රණීතයි කියලා ගන්නවා. මෙසේ පිළිපන්නා ඒ බහුල කොට වාසය කරන්නා ඕගේ සිත ආකින්චනායතන සමාධි හේතුවේ සිත පහදී පැහැදීම ඇති කල්ලි මේ භවයෙන් ආකින්චන සමාධියට හෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ බිඳීම මරණය මත යම් කාරණකින් ඕගේ උත්පත්තිය ගෙන දෙන්නා වූ විපාක විඥානයේ ආකින්චන්නායතන කුසල විඥානයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහණි මේ පළමෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට දැන් අපි හිතමු ඔය තුන්වෙනි ඩයග්‍රෑම් එකේ අපි දන්නවා අභිජ්ජා තියෙනවා, ව්‍යාපාද තියෙනවා, සාරම්භය කියන එක තියෙනවා. අපි මොහොතකට හිතමු අපිට අභිජ්ජාවයි ව්‍යාපාදයයි නැtei කියලා. මොහොතකට අපි හිතමු ඒක නැහැ කියලා. අපිට සාර ඒ දෙක නැති වුණත් මෙතන මේ සාරම්භය කියන එක තියෙනවා නම් මොකද වෙන්නේ? මෙතනින් කරකිනවා. සාරම්භයේ කම්පිටිෂන් එක නිසා මේක ලූප් එකක් වගේ මෙතනින් කරකිනවා. ඒක අල්ල ගන්නවා මෝහයෙන්. මෝහයෙන් අල්ලගෙන එයා කරකෝ. ඒ කියන්නේ මේ පොඩි කෑල්ල නිසා මෙතනින් මෝහයත් එක්ක කරකෙන්නා වූ එකක් තියෙනවා. ඉතින් මෙතෙන්දී පේනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි රූපයක් අරගෙන කිව්වොත් එහෙම මේ රූපේ බොහොම හොඳයි කියලා. ඒ දැන් ඔයගොල්ලෝ වෙලක් වෙලාවට කෑමක් එහෙම කාලා බොහොම සන්තෝෂෙන් කෑම මේ කනෝ මේක හරි හොඳයි කියලා. ඒ වෙලාවේ තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මෙන්න මේක කාලා බලන්න. ඔය වගේද මේක කියලා නේද? ඒ පාර දැන් ඔන්න Tamanට පේනවා ඒක කාලා බලුවාම ඉතින් පරාදයි තමන් ආපෝ. අර කෑම වගේ නෙමෙයි මේක. ඊට පස්සේ ආපෝ අපි හිතමු ඔය රූපයන්ගෙන් වෙන් වෙලා ඔය පිළිවිලටයි මේ පෙන්නන්නේ. රූපයන්ගෙන් වෙන් වෙලා ඔන්න එනවා ධානයට. ඔන්න පළවෙනි ධානයට ගිහිල්ලා මම බොහොම උදන් අනාගෙන ඉන්නවා. මේක බොහොම හොඳයි කියලා. විතක්ක ਵਿਚාර කරමින් තමයි පළවෙනි ධානයේ ඉන්නේ. ඉතින් ඕක දැන් බොහොම සන්තෝෂයෙන් කියනකොට දෙවෙනි ධානයට ගියේ කෙනා මොකද කියන්නේ? අයියෝ කොහොමද මම? මම නිකන් ඕවා ගැන අසූචි මුත්‍රා ගැන හිතන්නේවත් නැතුව මම දෙවෙනි ධානයේ මේ ප්‍රීතිය සහගතව මම ගලාගෙන ඉන්නවා ශරීරය හැමතැනම කියලා. ආපහු පරාදයි. දෙවෙනි ධානයේින්ද පළවෙනි ධානයේ එක්කෙනා පරාදයි. දෙවෙනි ධානයේ එක්කෙනා උදන් අනාගෙන ඉන්නකොට තුන්වෙනි ධානයේ එක්කෙනා එනවා. මියා බොහොම සන්තෝෂයෙන් මම ප්‍රීතිය ගලගලා ඉන්නවා. අයියෝ වගේ නෙමෙයි මම බොහොම සුඛේ. මම මේ ඇස් දෙක වහගෙන මේ මූණෙන් හිතන් සුඛේ දැනෙනවා. මම බොහොම සැපට මම ඉන්නේ. ඔය වගේ වෙහෙසකුත් මට නැහැයි කියලා කියනවා. මොකද දෙවි ධානී තියෙනවනේ. ප්‍රීතිය වගේ එක ගලන්න ගත්තාම ඩ්‍රේන් වෙන ගතියක් තියෙනවා. ඒතර සුඛේ එක නැහැ. ඒ පාර ආපහු පරාදයි. ඒ පාර සුඛේ මේව වෙලා එයාගේ යනවා. ඔය හතරවෙනි ධානයට. දැන් හතරවෙනි ධානයට ගියෙක් කෙනා දැන් සුඛේ ඉන්න එකනා කතා කරනකොට එයා බොහොම සපයි කියලා කියනකොට අරයා ඉඳන් කියනවා ඕක මොකද්ද මං දැන් ඔයා ඔකෙන් අනිත් පැත්තට වැටිච්ච එක මම ඔයාට දුකයි නේද මට එහෙම එකක් නැහැ මම මේකේ භාවනාව කරලා ඉවරුණත් මම එකයි භාවනාව කරගෙන යනකොට මම මේකයි මොකද මම සුඛේ දුකේ දෙකම පහ කරලා මම ඉන්නේ ඒක නිසා මං ස්ටේබල් ඔයාට වඩා මං හොඳයි කියන එක ඒපාර ආපහු පරාද ඉතින් එයා උදන් අනාගෙන ඉන්නකොට ඔන්න ආකාස සංඥායතට ගියේ එක්කෙනා කියනවා අයියෝ මොකද්ද ඔයාගේ ওই කතා කරන්න උපේක්ඛාව. ඔයා කතා කරන්නේ මේ ඇහැ රූපය නිසා උපේක්ඛාව, කනයි සද්දය නිසා. ඔයා හයක් නේද විනිහි කරන්නේ. මම එහෙම නෙමෙයි. මං ආකාශෝ අනන්තෝ කියලා එක සංඥාවකින් මම ඉන්නවා. මම බොහොම සැපට ඉන්නවා ඔයා වාගේ නෙමෙයි මට එකයි. ගෙවල් හයක් නඩත්තු කරන්න මට කතාවක් නෑ. මං තනි ගේ නඩත්තු කරන්නේ. ඒ බර ආපහු පරාදයි නේද? ඒ බර ඕම ගිහලා ඉතින් විඥානං ඡායතයට ගිහලා එතනත් ඒ වේදනාව දැනගෙන එතන ඉන්නවා. දැන් එයාත් එක්ක ආපහු පරාද වෙලා ඉන්නවා අනිත් කට්ටිය ඔක්කොම. එතකොට දැන් මේකේ පේනවා මේක මේ දිනන්න බැරි ගේම් එකක්. වේදනාව ගැන මොන ආකාරයට අපි කතා කළත් මම එකක් කිව්වම තව කෙනෙක් ඇවිල්ලා කියනවා ඊට වඩා හොඳයි කියලා. ආන් එයා කල්පනා කරනවා එහෙනම් මේක නැති වෙලා යන එක ඊට වඩා හොඳයි. මේක දිනන්න බැරි නම් මේක ඒතං සන්තං ඒතං පනීතං මේ යදිදං ආකින්චන්නායතන අර ඔක්කොම නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ කම්පාන වන ධාන සංඥාව තියනවාද සියලු සංඥාව ඉදිරි නැතුව නිරුද්ධ වේද මේ ආකින්චන් ආයතනයක් තියනවාද ආන්න එක හොඳයි කියන එක යා කල්පනා කරනවා අන්නේ කල්පනා කිරීමෙන් යා ඒ හත්වෙනි ධානයේ ආකින්චන් ආයතනයේ කියන එකට යනවා මෙන්න මේ අවස්ථාවේදී ඔය සංඥාව ලාභයක් කියලා යා පවසන්නේ නැහැ සංඥාව ලාභයක් කියලා පවසන්නේ නැති තත්ත්වයට ඇවිල්ලා තියෙනවා ඉතින් ඕක හරි ලස්සනයි උතෙන්ට ඔය අපි තිනවනේ මේ දේශයේ අදෝසේ කියන එක තේනවනේ. එතකොට ඔය අදෝසේ කියන එකේ අර්ථ දෙයක් කියමු දැන් කවුරු හරි ඇහුවොත් එහෙම ඕගොල්ලන්ගේ අදෝසේ කියන එක මට පැහැදිලි කරලා තියෙන්න කියලා. බුද්ධාගමේ නැති කෙනෙක් හරි කියනවා කියන්නකෝ මොකද්ද ඕගොල්ලෝ කියන්නේ? කෙනෙක් ගිහිල්ලා කියනවා දේශේ නැතිකම. එයා කියනවා මම දන්නේ නැහැ ඔය දේශේ කියන එක දේශේ නැතුව මට පැහැදිලි කරලා දෙන්න ඕක තහනම් වචනේ කියලා කියන්නේ නේද? දැන් කියලා දෙන්න කියලා. කියලා දෙන්න දන්නේ නැහැ නේ. බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒක දැනගන්නේ මේ බෙටකෝක දේශේ කියපු මිනිස්සෙක් විතරයි දැනගන්නේ මුළු සූත්‍ර පිටකේ අනිත් ඔක්කොම දැන කියුවත් මේක දැනගන්න බෑ. ඒක විතරයි පෙන්වන්නේ අර්ථ දැක්කේම. අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණං අයං අදෝසෝ කියලා කියනවා. අභ්‍යන්තරේ සමාහිත බවක් තිබෙනවා කියන වික්ෂේපය මුලාව පහ කිරීම තමයි අදෝසී කියලා කියනවා. ඒ කියන්නේ අපි මොන ධානයකින් හරි ඉන්න පුළුවන් කියලා හිතුවට ඒ කිසිම ධානයකින් අපිට ඉන්න පුළුවන්කමක් නැත්තේ නෑ. අපි නිකන් ලිස්සන තැනක ඉන්නවා වගේ තමයි ඉන්නේ. මනුස්සයල් ලිස්ස වැටෙනවා. එතකොට මොනෝ අර්ථයි කිව්වේ? අර මම පෙන්වුවේ අර රූපයත් එක්ක ඉන්න පුළුවන් කියලා හිතුවා, පරාද වුණා, වේදනාවත් එක්ක ඉන්න පුළුවන් කියලා හිතුවා. ඉතින් මේ විදිහට අන්තිමට මේක ඉන්න බෑයි කියන එක තමන්ට තේරෙනවා. එතකොට මේ වේදනාව සම්බන්ධයෙන් තිබුණා වූ මේ කම්පිටිෂන් එක දිනන්න බෑයි කියන එක තේරුම් ගත්තායින් පස්සේ ඒ සාරම්භය කියන එක එයා ඒක අත්හැරලා දානවා. මේ වේදනාවත් එක්ක වේදනාව සඳහා තමයි අපි චිත්ත සංස්කාරයන් හදන්නේ. එතකොට මෙයා තේරුම් ගන්නවා මේක දිනන්න පුළුවන් ගේම් එකක් නෙමෙයි කියලා. ආන්නේකින් අයින් වෙනවා. එතකොට මේකේ තව දුරටත් මේ ධර්මයේ ඉගෙන ගන්න අපි එහෙමනම් මේ ස්ලයිඩ්ස් වලට යමු. මේකේ හතරවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේකේ පෙන්නනවා භවේද භෝගේද ව්‍යාකාරේද කියන එක අහංකාරස්ස පදත්තානම් කියලා. භවේද භෝගේද ව්‍යාකාරේද කියන එක අහංකාරස්ස පදත්තානම් කියලා. එතකොට මේකේ අපි ලකුණු කරලා තියෙනවා මේ භවය වේදනාව තියෙන තැන. භෝගය කියන එක කබලින්කාර ආහාරය තියෙන තැන. ඕකාරය කියන එක චේතනාව කියන තැන. ඕකාරය කියලා කිව්වහම අපි හිතමු ආකාස සංඥායතන වගේ තැනක් වලට ගියා කියලා. දැන් රූපය අල්ලගෙන ඉන්නේ නැතුව ඒව අයින් කළා ආකාස සංඥායතන වගේ තැනක් වලට ගියා. අන්න මෙන්න මේ තුන් ධර්මය නිසා අහංකාරය ඇති වෙනවා කියලා ඒ පිටකෝපදේශයේ පෙන්නනවා. ඉතින් අපිට පේනවා ඔය භෝගයන් තියෙනවා නම් අහංකාර වෙනවා. මට බෙන්ස් කාර් එකක් තියෙනවා. මට හොඳ ගෙයක් තියෙනවා. ප්‍රොපර්ටිස් නේද? හැබැයි ඉතින් මතක තියාගන්න එතනම් ඉනීක්විලිටි එකක් තියෙනවා. මටත් තියෙන බෙන්ස් කාර් එකක් නම් අල්ලපු ගෙදර තියෙන බෙන්ස් කාර් එකක් නම් මේ මුළු රටේම හැමදැනම බෙන්ස් නම් තියෙන්නේ. ඒකෙත් අහංකාරයක් වෙන්න දෙයක් නැහැ. මොකටද අහංකාර වෙන්නේ? එතකොට ඉනීක්විලිටි එකක් තියෙනවා. ඒ වගේම තමයි භවය නිසා අහංකාරය වෙන්නේ. කොහොමද භවය නිසා අහංකාරය වෙන්නේ? අපි හිතමු අවුරුදු 16 ගෑනු ළමෙක්. එයා ලස්සන නම් ඒක නිසා එයා අහංකාරයි කියන එක තියෙනවා. එතකොට එතනත් හරි ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් එයා කල්පනා කරනවා මම ලස්සනයි. කොහොමද මම ලස්සන වෙලා තියෙන්නේ? ලස්සන වෙලා තියෙන්නේ අතීතයේ මොනවා හරි කරාවු කුසල කර්මයක් නේද? එතකොට දැන් කල්පනා කරනවා එහෙනම් කුසල කර්මයක් නම් නැති වෙලා තියෙන්නේ. නිසා නම් අහංකාර මේ මම ලස්සන වෙලා තියෙන්නේ. ආපහු කුසල කර්මයක් කරන්න ඕනේ. මොකටද? ලස්සන වෙලා ඉපදෙන්නේ. එතකොට ආපහු අර බල්ල වැඳගත්තා වගේ තමයි. ඒ කියන්නේ සංඥාවක්. ඒ කියන්නේ ධම්මේසු උපගමන ලක්කන අත්ත සංඥාවක් කියනවා. අර විදිහට අත්ත සංඥාවක් ඇති වෙලා ආපහු ඒ සංඥාවට නැවත නැවතත් පුනකොණා අපි යනවා. ඒ ධර්මියම කොහෙද? එතකොට එතනත් මතක තියාගන්න අර හැම ළමයෙක්ම එක වාගේම නම් හැඩේ, එක වාගේම නම් නාය, එක වාගේම නම් කට. එහෙනම් ඉතින් ඒකෙත් කතා කරන්න විදිහක් නැහැ. ඉතින් මම ලස්සනයි කියලා කියන්නේ. වෙනසක් තියෙනවා. ඉනීක්විලිටි එකක් තියෙනවා. ඉතින් ඒක අනුව තමයි අපි අහංකාරය කියන එක ඇති වෙන්නේ. ඉතින් ඕකාරය කිව්වහම අපි ওই අරූප ධානයන් වලට ගිහිලා මේවා අයින් කරලා ගිහිලා ඉතින් ඒක ගැනත් අහංකාරයක් වෙනවා. ඒ කියන්නේ කොහොමද? දැන් බැලක් මිනිස්සෙක් අපි හිතමු කවදාවත් ආකාස සංඥායතයට ගිහිල්ලා නැහැ. ඔන්න මහන්සියලා භාවනා කරලා යන්තම් ආකාස සංඥායතයට යනවා. ගිහිල්ලා ඒ පාර තමන්ගේ යාළුවත් එක්ක ගිහිල්ලා කියනවා අද නම් බොහෝ හොඳයි මම මේ ආකාස සංඥායතනට ගිය කලු වෙලා ගියා මම බොහෝ වෙලාවක් එතන හිටියා මේ හරිම සැපයි එහි කියලා කියනවා. අර යාළුවෝ ඉඳන් කියනවා අයියෝ මම දැන් අවුරුදු 7ක් භාවනා කරලා මට කවදාවත් ඔතෙන්ට යන්න බැරි වුණා. ආ එයාට බෑනේ මට පුළුවන් කියලා දාගත්ත අහංකාරය. එතකොට ඒකේ තර ඉනීක්ලිටි එක නේද? අන්න ඒක අනුව තමයි අර යට බෑ මට පුළුවන් කියන අන්නේ අර්ථයත් එක්ක අහංකාරය කියන එක ඇති වෙනවා. එතකොට ඕකේ ඔය පල්ලෙහැයි ලියලා තියෙනවා මේ පෙටකෝපදේශයේ සිංහල පොතේ නම් පිටු 132. මේක පෙන්වන මේ පුරුෂ ඉන්ද්‍රියන් ස්ත්‍රී ඉන්ද්‍රියන් කියන එක නිසා තණ්හාවට පදට්ටාන වෙනවා කියලා. ඒ කියන්නේ තණ්හාව ඇති වෙන්න ආසන්න කාරණේ ස්ත්‍රී ඉන්ද්‍රියයි පුරුෂ ඉන්ද්‍රියයි කියලා මේක තියෙනවා. මට නම් හොඳට වැදුනා ওই කතාව බලපු වෙලාවේ. එතකොට ඒකේ පෙන්නනවා පිරිමියෙක් නම් ගැහැණියා හා සම්බන්ධ වූ දෙයක් තියෙනවා කියලා. එතකොට මේක නිසා අභ්‍යන්තරයේ ඇලෙනවා. මෙන්න මේක තමයි අහංකාරය කියලා කියන්නේ. මෙසේ රාග සහිත වූයේ බාහිර වූ දේ සොයනවා. ආන්න මේක මමංකාරය කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඔය පුරුෂයෙක් දෙස බලන්නේ මම පුරුෂයා කියන කතාව. මම පුරුෂයෙක් කාන්තාවක් දෙස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන. ඒක නිසා එයාට අර පුරුෂයා දෙස බලනකොට ඇති වෙන සිතුවිලි වාගේ නෙමෙයි මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලනකොට එයාට විවිධාකාර වූ සිතුවිලි එයාට ඇති වෙනවා. කාන්තාවක් පුරුෂයෙක් දෙස බලන්නේ මම කාන්තාවක් කියලා මාන්නයක් අටවගෙන. ඒක නිසා එයාට කාන්තාවක් දෙස බලනවට වැඩිය වෙනස් වූ සිතුවිලි එයාට ගලාගෙන එනවා. ඔක ඉතින් පොඩි ප්‍රශ්නයක් නෙමෙයි. ඔක සෑහෙන ගැඹුරු ප්‍රශ්නයක්. ඒක බලන්න බලන්න තමයි ඔක තේරෙන්නේ. ඉතින් ඕක අපිට හැබැයි පටන් ගත්ත පොඩි කාලේ. පොඩි කාලෙම කියන්නේ දැන් ඕගොල්ලෝ මම දැක්ක එක කුඩා දරුවෙක් අවුරුදු 6ක විතර දරුවෙක්. එයා නැංගම් පේරාත්තකට මේ පල්ලෙහා තියෙන පේරාත්තකට නැංග උඩාත්තත් අල්ලගෙන. නැගිටලා යන ගමන් එයා කතා කරනවා එයාගේ නංගිට අවුරුදු 3ක 4ක දරුවෙක් එයාටත් මේ ගහට නගින්නේ කියලා. ඕක බලාගෙන ඉඳලා අම්මා ඉදන් කිව්වා උතේ ගෑම ගමයි ගස් නගින්නේ නෑනි කියලා. ඉස්සර කාලේ නේද? එතකොට දැන් කොල්ලා එකක් අල්ලගත්තා. ඒගොල්ලන්ට ඒව බැරිද? අපිට විතරද මේවා පුළුවන්? අන්න ඒ පාර සින්දුවකුත් පටන් ගත්තා. බලන්න අර එන හැටි නේද? සින්දුවකුත් පටන් ගත්තා මම මේ පීර කඩන්න යනවා කීකේ යනවා ඇති පීරයක් නෑ. නමුත් මේ විදිහට යනවා. ඔන්න දැන් එතෙන්දි පොඩි එකාට ඔන්න අහංකාරයක් ඇති වෙලා තියෙනවා. දැන් මම පිළිමියා කියලා හැඟීමක් ඇතුව තමයි එයා හිතන්නේ ඊළඟට. එයා එකට හරි ආඩම්බරයි. ඊට පස්සේ ඔය ළමයා ලොකු වෙලා අපි හිතමු කසාදයකුත් බැඳගෙන ගෙට ඇතුල් වෙනකොට ඔන්න පේනවා මිදුලේ. අර තියෙනවා තනකොළ එහෙම වැවිලා. බර වැඩ තියෙනවනේ. දැන් මොකද හිතන්නේ? අනේ අපේ නෝනට නම් මේව කරන්න බෑ. මට තමයි මේ ලෝන් මූවින් වාගේ බර වැඩ ඔක්කොම පුළුවන් මට කියලා හොඳට මාන්නයක් අල්ලගෙන ඉන්නේ. අර කාන්තාව ගේ ඇතුළට එනවා. එයා ඇවිල්ලා කුස්සිය දිහා බලනකොට හැබැයි සුසු මුකුත් හෙලෙනවා තමයි මේ ආයෙ පහු යන්න වෙනවද කියලා. හැබැයි මාන්නේ කොහොමද තියෙන්නේ? තියෙන්නේ බිම මට තමයි කරන්න පුළුවන්. දැන් බලම් මිනිස්සු කියනවා අපේ මහත්යත් නම් සම්බෝලයක්වත් හදාගන්න බෑයි කියලා. මම නම් අහලා තිනා මේ මිනිස්සු කියනවා. එතකොට මම දැක්කා එක ගම්පලාතක කාන්තාවක් හොගාලා බයින ඔයාගේ මහත්යත්. ඉතින් මේක අහගෙන හිටියා තව කාන්තාවක්. ඉතින් මහත්යත් නම් විතර නෑ. ඒ පාර එයා ඉඳන් කිව්වා අනේ ඔහොම බනින්න එපා. එයා නිසා නේද ඔයා කෑම කාලා ඉන්නේ, ජීවත් වෙලා ඉන්නේ, මිනිස්සු හොයාගෙන ඉන්න මුදලෙන් නේද කියලා. ඒ පාර මෙයා කිව්වා ඔළුවත් ගස්සලා ඔව් එයා හොයාගෙන එනවා තමයි, මම උවිලා දුන්නේ නැත්නම් එයා කාලා හමාරයි කිව්වා. එතන මම හින්ද තමයි මෙයා ජීවත් වෙන්නේ. වෙනද ওই විදිහට අහංකාරය ඇති වෙලා තියෙනවා. ඉතින් ওই විදිහට පෙන්නනවා මේ ස්ත්‍රී ලිංගයේ පුරුෂ ලිංගයන් නිසා ඔය තව තවත් වැඩි දියුණු වෙලා අර පුරුෂේ කාන්තාව දෙස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන. කාන්තාව පුරුෂයා දෙස බලන්නේ මම කාන්තාව කියලා මාන්නයක් අටවගෙන. එතකොට මේක නිසා මේ විදිහට එයා බලලා ඒ අභ්‍යන්තරේ ඇලෙනවා. එතකොට ඒක තමයි අහංකාරය වෙලා තියෙන්නේ. ඉතින් අහිම අහංකාර වූයේ බාහිර වූ දේ සොයයි. දැන් බලන්න අර කාන්තාවක් මං කිව්වේ එයා ලස්සන නම් එයා දැනගන්න ඕනේ ඒ ලස්සනයි කියන යාඩ් ස්ටික් එක මෙෂර්මන්ට් එක භාවිතා කිරීමෙන් තමයි ලස්සනයි කියලා කියන්නේ. දැන් සාමාන්‍ය මිනිස්සෙක් හිතන කොහොමද ලස්සනයි කියන්නේ? කණ්ණාඩියක ඉස්සරහා ගියාම බලුවාම පේනවා. ඒක හරියන්නේ නැහැ. මොකද ඒක එයාගේ අදහස විතරයි. මම ලස්සනයි කියලා එයා හිතන්නා වූ අදහස විතරයි. ඒකට කාගෙන් හරි උදව්වක් උපකාරයක් ලැබෙන්න ඕනේ. සෙකන්ඩ් ඔපිනියන් එකක්, තර්ඩ් ඔපිනියන් එකක් හම්බ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඕක දැනගන්නේ කාන්තාවක් නම් මන් දිහා අනිත් අය බලනවා කියන එක. ඉතින් අනිත් අය බලනවා කියන එක දැනගන්න නම් එයා ඒක බලන්න ඕනේ අනිත් අය දිහා නේද? එයයි මන් දිහා බලනවද කියලා බලන්න. ඕක පෙන්නන බුදුහාමුදුරෝ ඔය අඟුත්තරනිකාය සූත්‍ර දේශනාවක ඒ කාන්තාව කාන්තාගේ ස්ත්‍රීත්වය කියන එක ඉක්මවන්නේ නැතුව පිටාය දිහා බලනවා කියලා. එතකොට එහෙම බැලුවහම ඉතින් ඒක නිසා දෙන්නටම කියන ඔය කතාව. ඒ දෙන්නටම ඔය කතාව කියන බුදුහාමුදුරෝ. එතකොට අර බාහිර දේ හෙව්වා. දැන් එතකොට අනිත් අයගේ දේවල් දැක්කයින් පස්සේ මොකද වෙන්නේ? ඒක නිසා මමංකාරය කියන එක ඇති වෙනවා. මතකද අපි ඉගෙන ගත්තානේ ඕක නේද? මේ අර හලිද්දකාණී සූත්‍රය භාවිතා කරන වෙලාවේදී අර බාහිර වස්තුන්ගේ පරිග්‍රහය නිසා මමංකාරය මමංකාරයෙන් සුඛ සංඥාව සුඛ සංඥාවෙන් අපි ස්පර්ශයට ගිහිල්ලා මේ ලූප් එකක් කරගෙනවා කියලා කියනවා. පේනවද? එතකොට දැන් අහංකාරය නිසා තමයි බැලුවේ. බැලුවට පස්සේ අන්න පරිග්‍රහය අර වස්තුන්ගේ අතනයි මෙතනයි බලලා ඒ බල්ල ගත්තා වූ දේවල් දිනන අන්නේ මමංකාරය. ඒක නිසා මේ ලූප් එක කරගෙනවා. එතකොට අහංකාරයෙන් ওই විදිහට මමංකාරයේ හේනික අපිට ඇති වෙනවා. එතකොට මේ විදිහට තමයි මේ අයි මේකින් මයි මේකින් කියලා කියනවා. අයි අහංකාරයයි ඊට පස්සේ මමංකාරය කියන එක ඇති වෙනවා. ඉතින් මෙන්න මේ ඩයග්‍රෑම් එකේ මේ මත් බලා ගන්න මේ 1 2 3 ලකුණු කරලා තියෙන එක. දැන් බලන්න මේ එක භෝගයට තියෙන්නේ. දැන් මේ 3 කියන එක ගිහිලා තියෙන්නේ ඕකාරය ඒ කියන්නේ අරූප ධානයක් කියනවා නේද? ඉතින් දැන් අපි කිව්වානේ අර අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප වටිසහරණං කිව්වහම මතකද අපි කතා කළේ අපි හිතාගෙන ඉන්නෝ මේ සමාහිත බවක් තියෙනවා. රූපයත් එක්ක නම් ඉන්න බෑ ඒක අල්ලලා එළියට දාලා ආකාසඤ්ඤායතින වාගයකට ගිහිල්ලා ඉන්න පුළුවන් වාගේ කතාවක් තමයි තියෙන්නේ. එතනත් තියෙන්නේ ඕගලන්ට පේනවා මෝහයක් තමයි උතනක් තියෙන්නේ නේද? ඉන්න පුළුවන් කියලා හිතන්නේ. එතකොට මේ වේදනාව කියන එක ඊළඟට අපිට පේනවා ඊළඟට ඇදින්නේ පරාමාසයටනේ. එතකොට එමුනම් අපි මේක අංශක 90කින් කැරකෙව්වොත් මොකද වෙන්නේ කියලා බලන්න. 1 2 3යි අංශක 90කින් කැරකෙනවා. ඒ කියන්නේ කබලින්කාර ආහාර සංඥා චේතනා මේ පැත්තේ ලනුවක් දාලා මිනිස්සේ මෙහෙම අදින්න. අදහාම මේක පෙරලෙනවා වගේ නේද? එහෙන් පෙරලුණු තින් මොකද වෙන්නේ? ආන්න 1 2 3 මේව ඇතිලා තිනවා. අර වේදනාව තිබිච්ච එක ඒක ගිහිල්ලා තිනවා පරාමාස කායගත. ඉතින් අපි වේදනාව ගැන කතා කරන්නේ නැතුව පරාමාසය කියන එක ගැන අපි කතා කරමු. එතකොට දැන් මෙතන ඕගලන්ට පේනවා මේ පැත්තෙන් ලකුණු වල තිනවා මේ පානාති පාතේ අදත්තා දානි කාමී වරදවා හැසිරීම කියන එක. මෙතන උඩින් ලියලා තිනවා පානාති පාතේ නිසා දේශේ, දේශේ නිසා පානාති පාතේ කියන එක ඇති වෙනවා. එතකොට දේශේ මේ පැත්තේ ලකුණු කරලා තිනවා පානාති පාතේ නිසා දේශේ, දේශේ නිසා පානාති පාතේ. ඊළඟට ආපහු පෙන්නන අදත්තා දානි නිසා ලෝභී, ලෝභී නිසා අදත්තා දානි. එතකොට ලෝභී මේ පැත්තේ ලකුණු කරලා තිනවා මෙතන තිනවා අදත්තා දානි කියන එක. කාමයේ වරදවා හැසිරීම කියන එක මැද්දේ. ඉතින් ඒක නිසා මෝහය ඇති වෙනවා කියලා අපි ලෝභ දෝෂ මෝහ භාවනාවදී ඉගෙන ගත්තා. ඒක කාමයේ වරදවා හැසිරීම මෝහය, මෝහය කාමයේ වරදවා හැසිරීම කියන එක. මේකෙන් මේ පෙන්වන්න හදන්නේ මෙතන ඕගලන්ට පේනවා නේද අර ලංකාවේ අපි රෙදි හැම දාන ඉල්ලන්නේ බෝල කූඩුවක් නේද? ආන් ඒ වගේ එකක් නෙමෙයි තියෙන්නේ. එතකොට අපි මේ රෙදි මෝහයෙන් ඉල්ලන්න පුළුවන්, අවිද්‍යාවෙන් ඉල්ලන්න පුළුවන්, පරාමාසයෙන් මේ පැත්තෙන් කාමයේ වරදවා හැසිරීම මෝහයෙන් ඉල්ලන්න පුළුවන් සම කියන එක තියෙනවා. ඒක හැංගරේ ඇකිලෙනවනේ, අකුලන්න පුළුවන්කම කියන එක තියෙනවනේ නේද? එතකොට ඒ වගේ මේ ඇකිලීමක් කියන එක තියෙනවා. දැන් බලන්න එක පැත්තකට ඇකිලීමක් තියෙනවා. මේ පානාතිපාතේ මම කරනවා නම් කුකුලව මම මරනවා නම් පානාතිපාතේ එකක්. කුකුල කොවිලාවත් කිව්වේ නෑ මහත්තයා මගේ මස්ටික ගන්න කියලා. අදත්තා දාණය ඒක නිසා සිද්ධ වුණා. ඉතින් පානාතිපාතෙන් අදත්තා දාණය එක තමයි මේ පෙන්නන්නේ. මේ පැත්තට මෙහෙම ඇකිලීමක් කියන එක තියෙනවා. අපි විශේෂයෙන් බලන්නේ මේ අනිත් පැත්තට ඇකිලීම කියන එක. මේ පරාමාස කාය ග්‍රන්ථය ඉදන් සත්‍යයි ඇකිලෙනවා කියන එක. අන්න ඒක සඳහා අපි වාක්‍ය තුනක් ලියා ගන්නවා. ඒක මේ ඉංග්‍රීසි භාෂාවෙන් නම් ලියලා තියෙනවා. අපි ඒක සිංහලෙන් ලියා ගමු. ඒක පෙන්නනවා පෙර වූ මෝහය වරහණක් ඇතුලේ දාලා ලියා ගන්න දෝෂ සහිතව ජීවත් වීම. වරහණ වහලා අපි ලියා ගන්නවා පානාති පාතේ කියලා. ඒකෙම මෙන්න මේ ලයින් එක නේද අපි මේ කතා කරන්නේ. පෙර වූ මෝහය දෝෂ සහිතව ජීවත් වීම. ඒ කියන්නේ රෝගී සංඥාව මගේ කියලා උදාහරණයක් වශයෙන් ආකාස සංඥායතන වාගේ දේවල් මගේ කියලා ගත්තා. මෙතෙන් තාවේ අර ඕකාරයේ තිබිච්ච දැන නෙමෙයි. 1 2 3යි 3ට තිබුණේ ඕකාරය නේද? ආකාස සංඥායතන වාගේ අරූප ධානයෙන් අල්ලාගෙන ඉඳිවේ. එතකොට අපිට පේනවා පෙර වූ මෝහය දෝෂ සහිතව ජීවත් වීම. ඒ කියන්නේ ආකාසඤ්ඤායතන වාගේ සංඥාවන් මගේ කියලා ගත්තා. එයා හිතුවා මේකෙන් ජීවත් වෙලා ඉන්න පුළුවන් කියන එක. මතකද අපි අදෝෂය කිව්වහම කොහොම ඉන්න බැහැයි කියන එක. සමාහිත බවක් නැහැ කියන එක. නමුත් මෙයා හිතුවා. එතකොට මේ පැත්තට ගියාම ඕගලන්ට පේනවා ඒක දෙන්නේ පානාති පාතේ කියන එක. මං කොහේ හරි ගිහිල්ලා ඉවදුනා මම මැරෙනවා. එතකොට එදෙනින් පේනවා පානාති පාතේ. ඊළඟට දෙවෙනි වාක්‍යයත් අපි ඒක ලියා ගමු. ඒ දෙවෙනි වාක්‍යය පෙන්නනවා දැන් අවිද්‍යාව. වරහණක් ඇතුලේ දාලා ලියා ගන්න ලෝභ සහිතව ජීවත් වීම. වරහණ වහලා හයිෆන් එකක් දාලා අපි ලියා ගන්නවා අදත්තා දානි කියන එක. ඒ කියන්නේ මොකද්ද? දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම. මොකද්ද අපිට දැන් තියෙන අවිද්‍යාව? ලෝභ සහිතව ජීවත් වෙනවා කියන්නේ අදත්තා දානී කරගෙන ජීවත් වෙනවා. රැකියාවක් කරලා මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන එක තමයි අපේ දැන් තිබෙන්නා වූ අවිද්‍යාව. එතකොට ඊළඟට මේ තුන්වෙනි වාක්‍යයත් අපිට ලියාගත්ත හැකි. ඒ තුන්වෙනි එකෙදි පෙන්නනවා කාමයේ වරදවා හැසිරීම, කාම සංඥාව, මේ යැලීම අභිනිවේශයයි කියලා. එතකොට ඔය කාමයේ වරදවා හැසිරීම, ඉතින් අපිට පේනවා ඒක නිසා ඒ කාම සංඥාවනේ කියන්නේ ඒ වගේ සංස්කාරයන් නිසා විඥානීය පැවතීමට ඇති කැමැත්ත නේද? කාමයේ වරදවා හැසිරුණා සංස්කාරය නිසා විඥානීය පැවතීමට ඇති කැමැත්තට කිව්ව කාම සංඥාවක්. එහෙනම් කාමයේ වරදවා හැසිරීම වැනි සංස්කාරයන් නිසා විඥානීය පැවතීමට ඇති කැමැත්ත කාම සංඥාව. ඒකේ ඇලීම කියන එක අභිනිවේෂය. තමන්ගේ සංස්කාරයන්ගෙන් ඇලිලා. හරි ගැඹුරු අර්ථයක් තියෙනවා. බලන්න බලන්න තේරෙනවා. එතකොට දැන් මෙතන මේ පෙන්නනවා. දැන් අපි ඉස්සෙල්ලා කතා කළේ මේ ධර්මයේ අපි කෙනෙකුට ලේසි මතක තියා ගන්න පුළුවන්. මොකද මේ කිව්වේ? මෙතනින් පටන් ගන්නවා. පෙර වූ මෝහේ වං අත පැත්තට ගියා. දෝෂ සහිතව ජීවත් වීම පානාතිපාතේ. දැන් අවිද්‍යාව, ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදානි. ඒක. එතකොට මෙන්න මේ තුමම නිසා මේ ඉදං සච්ඡා විනිවේසය කියන කාය ග්‍රන්ථය ඇතුළට ඇදිලා යනවා. මේ කියන්නේ මේ තුන් ධර්මයන් නිසා පරාමාස කාය ග්‍රන්ථය ඉදං සච්ඡා විනිවේස කාය ග්‍රන්ථය ඇතුළට ඇදිලා එනවා. ඒ ඇදිලා එනවා කියන එක ඒක සිද්ධ වෙන්නේ මේ ප්‍රසන් මොමන්ට් එකේ. ඒ කියන්නේ අතීතය ගැන හිතන්නේ නැහැ. අනාගතය ගැන සිතන්නේ නැහැ. මේ මොහොතේ තණ්හාව මගින් තමයි මේක ඇදිලා එනවා කියලා කියන්නේ. ඉතින් ඕක අපි බලමු මේ විදිහට. අපි හිතමු ඕගොල්ලන්ට දැන් ඕගොල්ලෝ දකිනවා යම්කිසි මිනිස්සෙක්. ඒ මිනිස්සයා ලස්සනයි කියලා හැඟීමක් ඕගොල්ලන්ට එකපාරට ඇති වෙනවා. හැබැයි මේ මිනිස්සයාගෙන් හුලම් පාරවත් ඕගොල්ලන්ගේ ඇඟේ වැදුනේ නැහැ. නිකම්ම වුණා විතරයි. ඒ කියන්නේ අර මිනිස්සු කියන්නේ බොක්කට මොකක් හරි දාගන්නවා කියලා නේද? බඩට මොනවක්වත් හම්බෝනේ නැහැ. කයට මොකුත් ස්පර්ශයක් ඇති වුනේ නැහැ. නමුත් මේ මනුස්සයාට අරගෙන ඒ විදිහ තියෙනවා ඇතිවීමක් තියෙනවා. ඉතින් දැන් එහෙනම් අන්නේ හැඟීම ඇතුව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. Tamanට පේනවා මේ මොකක් හරි දෙයක් දැක්කහම අපි එකපාරටම සුබයි කියලා ගන්නවා. අර මනුස්සයාගේ හම්බෙච්ච දෙයක් නැහැ. කොහොමද ඒක වෙන්නේ? අර Tamanගේ පෙර තිබුණා වූ දේවල් නිසා නේද? පෙර තිබුණා වූ දේවල් අර පරාමාස කාය ග්‍රන්ථිය තියෙන එක තමයි මෙහාට මේ ඇදිලා යන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව පෙන්නනවා මේ අවස්ථාවේදී මේ අහනුයි මමනුයි එකට එකතු වෙලා ඉන්නවා. පෙර අවිද්‍යාවයි පසුව මෝහයයි දෙදෙනාම මෙතෙන්දී එකයි කියලා. මේ පෙර තිබුණා වූ අවිද්‍යාව පස්සේ යම්කිසි මෝහයක් එනවාද මේ දෙකම එකයි කියලා ගන්න. ඒක මට පරලෝ ගන්න එපා. දැන් අවිද්‍යාවේ කතාවත් එක්ක. ඒ කියන්නේ මෙතන හිතන්න විඥාන ආහාර පාර. විඥාන ආහාර පාරේ ඕගලන්ට මතකයිනේ. විඥාන ආහාරය නිසා අපිට අනිත්‍ය නිට්ටා කියලා විපල්ලාසයක් ඇති වෙනවා. ඊට පස්සේ අපිට අත්වාදු උපාදානයි. අත්වාදු උපාදානෙන් අවිද්‍යා යෝගය. අවිද්‍යා යෝගයෙන් ඕගලන්ට ඇති වෙනවා ඉදං සච්ඡා විනිවේස කාය ග්‍රන්ථය. ඒකෙන් ඇති වෙනවා අවිද්‍යා ආශ්‍රය නේද? ඔහොම ගිහිල්ලානේ අපිට මෝහය කියන එක තින් මේ ලකුණු කරලා තියෙන අන්නේ කාරණා තුනයි කියලා හිතන්නේ. මොකද්ද? අවිද්‍යා යෝගය, ඉදං සච්ඡා විනිවේස කාය ග්‍රන්ථය 1.3 මෝහය කියලා කියන්නේ අවිද්‍යා ආශ්‍රය නේද? එතකොට මෙන්න මේ කාරණා තුන. දැන් අර මේ අවස්ථාවේදී මේ දෙකම එකයිනේ. අර මිනිස්සයා මම දැකපු වෙලාවේ මේ මිනිස්සයාගේ මට මොකක්වත් හම්බුනේ නැත්තම්, හුලම් පාරක්වත් වැදුනේ නැත්තම් මට මොකද්ද උනේ? ඒ කියන්නේ මේ බොරුවට මම හිතාගත්ත ඉදං සච්ඡේ ඇතුළට කිසිම දෙයක් ඇවිල්ලා නැහැ. අර වස්තුව නිසා මොකද මම කාලා බීලා විඳලා මොනවත් ඒ කතාවක් නැත්තම් තේරෙනවද? එතකොට මට මේ දෙක අතරට වෙච්චා වූ දෙයක් නැහැ. එහෙමනම් මේ දෙන්නම එකයි මේ අවස්ථාවේදී. එතකොට මේ වෙලාවේදී ඔයගලන්ට පේනවා මේක පහළට ආවනම් දැන් එහෙනම් හිතන්ද දැන් අපි මෙතනින් පටන් ගන්නකො. මෙතනින් පටන් ගත්තොතින් 1.3 මොහෙන් පටන් ගත්තොතින් ලෝභ දෝෂ මොහ ඩයග්‍රෑම් එක මතකයි නේද? අර මොහොජ පරිදාහය කියලා තිබුණා. ඒකේ ලොකුවට බෙල්ට් එකක් දාලා තියුණා නේද? මේ ඔක්කොම දාලා. ආන්න එහෙනම් මේ බෙල්ට් එක වැඩ කරනවා නේද? මෙතනින් පටන් ගත්තා මෙහින් දාලා මෙතනින් දාලා හිතන්න කඹේ වාගේ අදිනු. මොකද වෙන්නේ? කඹේ වාගේ අදිනාම මේ පැත්තේ තිබෙන්නා වූ වේදනාවෝද පරාමාසයද ඔක්කොම ටික මේ පැත්තට ඇදිලා එනවා. මෙතනින් පටන් ගත්ත වටේට කඹේ දාලා අවිද්‍යාව කියන තැනින් උඩින් නනුව දාලා මම මේක අදිනවා. අදාම එන්න එන්න අර ටික හිර වෙනවා වගේ නේද? තේරෙනවද මම කියන්නේ? එතකොට හිර වෙනවා කියන්නේ පරාමාස කාය ග්‍රන්ථයේ මේ විදිහට ඇදිලා එනවා කියන එක තියෙනවා. එතකොට ඒ වගේම ඉතින් සංස්කාරයන් වලට අපි ඇලිලා තියෙනවා නම් ඒක නිසා ඒ ඇලීම හේතු කොටගෙන මෙතන නිකන් හරියට මේ ලණුවක් දාලා මේ ටික තද කරනවා වගේ නේද? අදිනවා වගේ දෙයක් නේ තියෙන්නේ. ඒක නිසා පරාමාස කාය ග්‍රන්ථයේ ඉඳන් සත්‍යා විදිහස් කාය ග්‍රන්ථයට ඇදිලා එනවා. ඉතින් මම ওই දුන්නේ ඕලන්ට ටිකක් හිතන්න අර හින්ට් එකක් වාගේ එකක් තමයි දුන්නේ. නමුත් මේක ධර්මයේ බලන්න ඕනේ කොහේ ඉඳන්ද? අර අපි හලිත කාණී සූත්‍රයේ එහෙම පෙන්වුවේ සුභයි සුඛයි අත්තා කියලා එහෙම අරගෙන මම මේ දී කරගන්නවා කියන එක. අන්න ඒ ධර්මයෙන් ගැඹුරට තමන්ගේ එන්න ඕනේ. එතකොට අන්න එහෙම විදිහට බැලුවාම තමන්ට පේනවා මේක මේ පරාමාස කාය ග්‍රන්ථය මෙන්න මේ තුන් ධර්මයෝ නිසා මේ ඉදන් සත්‍යාභිනිවේස කාය ග්‍රන්ථයට ඇදෙනවා කියන එක. ඒක ප්‍රසන් මූමන්ට් එකේ තමයි මේක තියෙන්නේ. මේ වෙලාවේ අහංකාරයයි මමංකාරයයි දෙන්න එකට එකතු වෙලා තියෙන්නේ. වෙන් වෙලා නෙමෙයි. දැන් ඊළඟ මොහොත ගැන හිතන්න. ඊළඟ මොහොතේදී ගත්තහම ඒ මිනිස්යාව ස්පර්ශ කරලා හරි ඒ මිනිස්යාගෙන් ආහාරයක් හරි මොනවා හරි ඕගලන්ට ලැබිලා හරි දැන් වෙනසක් තියෙනව නේද? භුක්ති වින්දා බඩට යම දාගත්තා කියලා වෙනසක් තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී හිතන්න අන්න එහෙනම් මේක ඉදන් සත්‍යය කියන එකට ඇදිලා ආවා. ඉදන් සත්‍යයට ආවට පස්සේ ඒක දැන් එහෙමනම් මේක මේ ප්‍රසන් මූමන්ට් එකේ නෙමෙයිනේ. දැන් අරක සිද්ධ වෙලා ඉවරයි. පසු එක. අන්න ඒ අවස්ථාවේදී මේ ඉදන් සත්‍යයට ආපු එක පරාමාසයට ඇදිලා එනවා. එයා අනුමත කළා යවනවා. මේක හොඳ එකක්. අර මුද්දර ගහනකොට මුද්දර කැන්සල් කරනවා නේ. මේක නිවැරදි මුද්දරයක් කියලා කැන්සල් කරනවා නේ. අනිත් එක විසි කරනවා මේක කැන්සල් කරනවා. ඒ වගේ ඉදන් සත්‍යය අනුමත කර කර දුන්නා පරාමාසයට මෙන්න මේවා ජාතිය හොඳයි මේ කෑම හොඳයි ආදී වශයෙන් අනුමත කරලා දීලා තියෙනවා. එතකොට අන්නේ අවස්ථාවේදී මොකද වෙන්නේ? ඉදන් සත්‍යය දෙනවා පරාමාසයට. ඒ වෙලාවෙත් අහනුයි මමුණේ එකට එකතු වෙලා ඉන්නේ. හැබැයි වෙනස තියෙන්නේ මොකද්ද? මේ මොහොත අර ප්‍රසන් මූමන්ට් එක නෙමෙයි. ප්‍රසන් මූමන්ට් එකේදී තමයි පරාමාස කායගාන්ති ඉදන් සත්‍යයට කියන එකට ඇදුනේ. ඇදුනට පස්සේ දැන් ඊට පස්සේ ඒ ක්‍රියාවලිය සිදු වුණා නම් දැන් තියෙන්නේ past moments කියන එක. අතීතයේ මේක වුණා කියන අර්ථය. ඉතින් ඕගොල්ලෝ භාවනාවට ගන්න මෙන්න මේ diagram එක. මේක හරි simple කියලා හිතන්නේ නැතුව මේක බොහෝ මහන්සිලා මේක බලනවා කියන එකයි මේකෙන් තියෙන්නේ. අර වාක්‍ය තුනක් අපි ලියාගත්තනේ. ආන්නේ වාක්‍ය තුන තමයි ඕගොල්ලන්ට ඔකට උදව් උපකාර වෙන්නේ. මොකද්ද මම මේ කරන්නේ කියලා. ඉතින් දැන් ලස්සනට වෙන්නවා. දැන් අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද ඒ කියන්නේ නේද? රස්සාවක් කරගෙන ජීවත් වෙලා ඉන්නවා කියන එක. කාම සංඥා එක ගත්තාම ඊටත් වඩා ලස්සනයි ගැඹුරුයි. අර බලන්න බර මෞපුසට යන අවස්ථාවේදී එතනදී කියනවා කාමයේ වරදවා හැසිරීම. කාම සංඥාව නේද? ඒ වගේ සංස්කාරයන් නිසා මගේ පැවැත්ම විඥානීය පැවැත්ම අන්න උත්පත්තියක් ඇති කරගත්තා. ඒකේ විඥානීය පැවැත්මක් කියන එක තියෙනවා. ඒකේ ඇලීම කියන එක අභිනිවේෂය. පුදුමාකාර විදිහට පේනවා. ඉතින් ඒක Taman දකින්න දකින්න ඒකේ වටිනාකම පේනවා. ඔන්නේ වාක්‍ය තුන හොඳට මෙනෙහි කරලා බලන්න. තේරුම් ගන්නවා අපි ඉස්සෙල්ලා මෙතනින් පටන් ගන්නවා. පානාතිපාතේ නිසා දේශය, දේශ නිසා පානාතිපාතේ නිකන් ගිරවාගේ කියනවා නෙමෙයි මෙහික නිසා මේක වෙනවා නේද කියන අර්ථය Taman මෙනෙහි කරලා බලන්න. එතකොට දැන් අපිට පේනවා එහෙනම් මේ ඩයග්‍රෑම් එක මේ පැත්තටත් ඇකිලෙනවා අනිත් පැත්තටත් ඇකිලෙනවා කියලා. එතකොට අපි 6 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 6 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ මේක ආයතන ඩයග්‍රෑම් එක තුන සාකච්ඡා කරන්න හදපු එකක් නෙවෙයි තියෙන්නේ. ඔගොල්ලෝ දන්නා වූ ධර්මයක් තියෙනවා. මොකද්ද? කාම විතක්කයන් ඇති වුණාම ව්‍යාපාද විතක්කයන් ඇති. ව්‍යාපාද විතක්කයන් නැතුණා විහිංසාව විතක්කයන් කීදේව ඇති වෙනවා කියලා දන්නවා. ඒ වගේම තමයි අපි පේනවා කාම විතක්කේ නිසා කාමයේ වරදවා හැසිරීම කියන එක තියෙනවා. ඉතින් කෙනෙක් එකපාරටම කල්පනා කරනවා මම කාම විතක්කේ තිබිච්ච ඵලයටම කාමයේ වරදවා හැසිරෙනවද? මෞගසට යන අවස්ථාවේදී ජීවිතේ එකපාරක් හරි එක කරලා තියෙනවා. එහෙනම් කාමයේ වරදවා හැසිරීම කියන එක තියෙනවා. කාම වරදව හැසිරීම නිසා මෝහය කියන එක ඇති වෙනවා. එහෙනම් මෝහෙන් විහිංසාව විතක්කේ කියන එක ඇති වෙනවා. දැන් බලන්න මේ 4 5 6 කියන එක මොකක්ද? මේක ක්ලොක් වයිස් කරකවුවොත් ඉන්නේ අපිට අර ඉස්සෙල්ලා කරපු ඩයග්‍රෑම් එක නේද? 4 5 6. මෙතන කාම වරදව හැසිරීම. එතකොට දැන් මෙතන පේනවා දැන් අපි මේ එකතු වෙලා ඉඳා වූ අවස්ථාවක් තමයි අපි මේ ඊළඟට පෙන්වන්නේ. ඒ එකතු වෙලා ඉන්න අවස්ථාවේදී ඕලංගේ තිබුණා වූ යම්කිසි අභිජ්ජාවක් තියෙනවද? ආන්න ඒක චේතනාවත් එක්ක එකතු වෙලා තියෙනවා. ඊළඟට ඕගලන්ට පේනවා ඒ වේදනාව කියන එක දෝමනස්සයි කියලා මේකේ ලකුණු බලලා තියෙනවා. ඊළඟට පෙන්නන පරාමාස කාය ග්‍රන්ථය ඉදන් සත්‍යාව නිවිස කාය ග්‍රන්ථය. මේ දෙයන් රෝද ලෝ මේක බෝල කුඩු වගේ අකුලලා නේද? මේ පැත්තෙන් තියෙන්නේ කාම සංඥාව. ඒ කියන්නේ සංස්කාරයන් නිසා විඥානී පැවතීමට ඇති කැමැත්තේ කියන එක තියෙනවා. ඉතින් ඇත්තම කියනවා මේක තමයි උද්දච්චය වෙන්නේ. මේක නිසා ඒ පැවතින කතාව කියන එක. අපි යන්නේ කොහෙන්ද? භයාගති ගමනක් තමයි යන්නේ. අන්න එතකොට අපිට තේරෙනවා ඔන්න ඒ අවස්ථාවේදී මේ බුදුහාමුදුරුවෝ මේ කිව්ව එක අනිච්චා භික්කවේ කාම තුච්චා මුසා මෝස ධම්මා මයාකත මේතම් භික්කවේ බාලලාපන. මේ කාම සංඥාව නිසා ඇති වෙන්නේ මොකද්ද? මෙන්න මේ දෝමනස්සේ විතරයි. වෙන මොකක්වත් නෙමෙයි. ඒ අපි සංස්කාරයන් නිසා විඥානයේ පවතින කැමැති වෙලා අපිට ඇති කරගෙන තියෙන අපි දෝමනස්සේ පමණයි කියලා මේ ඩයග්‍රෑම් එක ඇකිලා ගියාට පස්සේ ඒ තමන්ට වෙන. එතකොට ඒක තමයි මේ ඩයග්‍රෑම්ස් වලින් වෙන්නලා දීලා තියෙන්නේ. ඉතින් කෙනෙකුට ඉහළට ධර්මයන් බලපු කෙනෙකු නිතරම හිතන්න මේ දකුණු අත පැත්තේ තියෙන අර උද්දච්චය කියලා අපි කියවර මෝහය කියන ගලේ වැදිලා කුඩු වෙලා යනවා කියලා. ආන්න මේ පැත්තෙන් තියෙන උද්දච්චය තමයි අපි වෙ කතා කරන්නේ. එවනම් අපි මේ සූත්‍ර දේශනාවට යමු. එතකොට මේ සූත්‍ර දේශනාවේ ඊළඟ කාරණයට පෙන්නන මහණින් නැවත අනිකක්ද කියනවා. ආර ශ්‍රාවකතුමී ආරාණ්‍යයට පැමිණියේ හෝ වෘක්ෂ මූලයට පැමිණියේ හෝ ශුන්‍යාගාරයට පැමිණියේ හෝ මෙසේ කල්පනා කරයි. මේ මම යන දෙයකින් හෝ මගේ යන දෙයකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා ඒ බවුල කොට වාසය කරන්නා ඔහුගේ සිත ආකින්චනායතන සමාධි හේතුවේ පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවයේ ආකින්චනායතන සමාධියටෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ බිඳීමේ මරණය මත යම් කාරණයකින් ඔහුගේ උත්පත්ති සිදුවන විපාක විඥානි කුසල විඥානට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මහන්නි මේ දෙවිනි ආකින්චන් ආයතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනවා. එතකොට මේකේ පෙන්නනවා පාලි භාෂාවෙන් ඔකේ තියෙන ශුන්‍ය මිදන් අත්තේනවා අත්තනියේනවා කියලා. මමයේ මගේ කියලා ගන්න දෙයකින් ශුන්‍යයි කියන එකයි මේ කියන්නේ. ඉතින් මේක අපි හරියට මේ භාවනාව කරලා තියෙනවා මතකද අපි ගත්තර අනිත්‍යනම් දුක්ඛනම් විපරිණාමයට පත් වෙනවනම් මගීය කියලා ගන්න වටිනවද කියලා ගත්තේ නේද? ආන්නේ ඇරෝ එකේ කතාව තමයි මේ පෙන්නන්නේ. ඉතින් බලන්න බුදුහාමුදුරු දේශනා කරනවා මේ ආකින්චන් ආයතනට හත් වෙනි ධානයට යන්න මේ වෙන දෙවෙනි කාරණියයි කියලා මේක. ඉතින් දෙවෙනි කාරණේ කියලා කිව්වට තථාගතයන් වහන්සේ ඉතින් අදහස් කරන්නේ ඒක ඇයිලා මෙතන මේ පුද්ගලයා මේ ප්‍රඥාව අධිකයි. පළවෙනියට යන්නේ කෙන නෙමෙයි මේ පුද්ගලයා දැන් මඟඵලලාභියෙක් නිතරම කියනවා මේ මම නම් ඔය මට ප්‍රීතිය මොකුත් දැනුනෙත් නැහැ. සුඛය මොකුත් දැනුනෙත් නැහැ. මම මේ ධානය මොකක්වත් දන්නේ නැහැ. හැබැයි මම මේක මගේ නෙමෙයි කියලා ගත්ත ගම මගේ ඔළුව විශාල වෙලා ඔළුවේ හිටන් මට මේක දැනුණා මෙහෙමයි කියලා කියනවා. එතකොට ඒ හත්වෙනි ධානය කතා කරන්නේ. හැබැයි එයා කියන්නේ ප්‍රීතියක් සුඛයක් උනා කියලාවත් එයා දන්නේවත් නැහැ මේක ගැන. කියන්නේවත් නැහැ. එතකොට එයා බොරුවක් නෙමෙයි ඔය කියන්නේ. එයා භාවිතා කළේ මොකක්ද? එයාගේ ඵල චිත්තය. ඵල චිත්තය භාවිතා කළා. එතනින් එයා එකපාරට මේ හත් වෙනි ධ්‍යානට ඒක එහෙම වෙනවා. ඒ කියන්නේ භාවනාවන් වඩලා ඉදිරි කරගත්ත මනුස්සයට ඒ ඵල චිත්තයක් නැංගීම හේතු කොට අර විදිහට සිද්ධ වෙනවා. නිකන් පොඩ්ඩක් හිතලා බලන්නකො ප්‍රැක්ටිකලි. වික්ෂුන් වහන්සේ නමක් යනවා. දකලා වෙලා ඔන්න කාන්තාවක් දකින්න ආ මේ දෙතිස් කුණපයක් කෙස් ලොම් දෙතිස් කුණපේ කියලා කල්පනා කළා. එතනින් ප්‍රථම ධ්‍යානෙට ගිහිල්ලා එතනින් ဒုတိය ධ්‍යානෙට ගිහිල්ලා ඊළඟට තුන්වෙනි ධ්‍යානෙට ගිහිල්ලා ගියාම පෙරහැර ගිහිල්ලා ඉවරයිනේ. ඒ කියන්නේ ප්‍රශ්නය ඔක්කොම පොඩු දුවල ඉවරයිනේ. එහෙම කරන්න කිව්වොත් අර එක පාටම මගේ නෙමෙයි කියන එක එක පාටම ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ රහතන් වහන්සේලා ඒ චේතෝ විමුක්තිය ඇතුළු අනාසුචිත්‍ය ඇතුළු මේ ගමන් කරනවා. ඒ අය යනකොට ඒක පාටම අර විදියට පුළුවන්කම කියන එක තියෙනවා. අර ඒකේ ඉඳන් පටන් ගත්තා කියන එක නෙමෙයි. අර පලචිත්තේ අවබෝධය ඒක පාටම ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන අනේ සූත්‍ර දේශනාවේ එහෙම කරන්න පුළුවන්. දෙවෙනි කාරණේ මෙතෙන්ට යන්න පුළුවන්. මම නෙමෙයි මගේ නෙමෙයි කියලා ඒක ගත්තා. ශුන්‍ය විඳන් අත් තේනවා අත් නිනවා කියලා. එතකොට ඒ ධර්මියෝ අපි බලලා තිනවා කලින් ගොක් භාවනා කළා. ඊළඟට තුන්වෙනි එකට පෙන්නනවා මහණින් නැවත අනිකක්ද කියන්නේ. ආර ශ්‍රාවකයේ මෙසේ කල්පනා කරා. කිසි තැනක මම යන කිසිවෙකුත් නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවෙක්ද නුඹගේ මම යන කිසිවෙක්ද නැත. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකින්චනායතන සමාධි හේතු විපාදයි. පැහැදීම ඇති කල්ලි මේ භවයෙන් ආකින්චනායතන සමාධියට පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ බිඳීමේ මරණීය මත යම් කාරණකින් ඔහුගේ ඉදීම සිදුවන්නා වූ විපාක විඥානයේ කුසල විඥාණයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මහන්නේ මේ තුන්ගෙන ආකින්චනායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලැබෙයි. එතකොට මෙතන කියනවා මම යන කිසිවෙකුත් නැත කිසිවෙකුගේ මම යන කිසිවෙකුත් නැත නුඹ යන කිසිවෙකුත් නැත කියලා. මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ තමා සකස් කළොත් පමණක් තමා පවතිනවා. රාගය නිසා සකස් කිරීම සිද්ධ වෙනවා. මේ රැල්ල හදනවා, වේව් එකක් හදා ගන්නවා කියන එකයි මේ පෙන්නන්නේ. ඉතින් මෙතනදී මේ විදිහ අවබෝධයක් තියෙන පුද්ගලයා ඒ එකපාරටම ආකින්චනායතනෙට එහෙම යනවා කියන විදිහ පෙන්නනවා. ඉතින් මේක අර ඉස්සෙල්ලා කිව්වටත් වඩා ප්‍රඥාව අධික වූ අවස්ථාවක්. මේක තමයි ওই අනාශ්‍රව චිත්තේ අවස්ථාව කියන එක. එතකොට මේක පැහැදිලි කරන්න අපි යමු අර 2B කියන ඩයග්‍රෑම් එකට. ඉතින්දී අපිට ඕක පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. එතකොට අපිට පේනවා මෙන්න මෙහිම ධර්මයක්. ඒ ධර්මය තමයි මෙතන මේ කබලින්කාර ආහාරය කියන එක තියෙනවා. මෙතන තියෙනවා සංඥාව. අපි හිතමු කවුරු කෙනෙක් මේ කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාව දක්වා ගමන් කරනවා නම් අපි ඕක ලකුණු කරගමු 1A කියලා. 1.A කියලා දාගත්තොත් කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාව දක්වා යන එක. ඒ වගේ ඒ අවස්ථාවේ ඕගොල්ලන්ට තවත් ධර්මයක් මේ පහලින් සිද්ධ වෙනවා. ඒ පහලින් සිද්ධ වෙන ධර්මයේ තමයි ඕගොල්ලන්ට පේනවා මෙතන මේ කතරයක් තියෙනවා. මේ කතරේ මේ සංස්කාරය කියන තැන එතන අපිට ලියා ගන්න පුළුවන් ඕක පරිදේවිය කියලා. ඊළඟට මේ පැත්තේ තියෙනවා ඕගොල්ලන්ට පේනවද වේදනාවයි භයගතියයි පරාමාස කායගාන්තයයි දෝෂ අදතියයි. අන්නේ රේඛාව දෙක කැපෙන තැන ඔන්න උතෙන්ට එනවා ශෝකය කියන එක. ඒතර මෙතන ශෝකය මේ පැත්තේ තියෙනවා පරිදේවය. එතකොට අපි ඔය පරිදේවය ඉඳන් ශෝකයට කියන එකට අපි දුවනවා. යනවා නෙමෙයි දුවනවා. අපේ විඥාන ධාරාව කඩාගෙන වැටුනහම අපි හදපු දෙයක් කඩලා වැටුනහම හරියට නිකන් අර බන්ට් එකක් කැඩිච්ච මිනිස්සේ ඒක ගැන කලබල වෙනවා වගේ තමන්ගේ පරිදේවි ඉඳන් ශෝකයට තමන් දුවනවා. එතකොට අපි උතන අපි කියනවා මේක 1A නම් මෙතන ඉඳන් කබලින්කාර ආහාරයෙන් සංඥාවට යන එක 1A නම් අපි කියනවා මෙතන පරිදේවි ඉඳන් ශෝකයට යන එක 2A කියලා කියනවා. 2A කියලා අපි ලියනවා. ඊළඟට ඔගොල්ලෝ මෙන්න මේ සංඥාව ඉඳන් චේතනාවට යන එක සංඥාව ඉඳන් අපි හිතමු රේඛාවක් ඇරෝ එකකින් වාගේ සම්බන්ධ වෙනවා. අපි යනවා අන්න ඒකට අපි දාගන්නවා 1B කියලා. 2 1B 1B කියලා දාගන්න. අන්න මේ වෙලාවේදී ඔගොල්ලෝ මෙතන මේ ශෝකයේ ඉඳන් දෝමනස්සය කරා ගමන් කරනවා. දෝමනස්සය ලකුණු කරලා නැහැ මේ පැත්තේ දෝමනස්සය කියනවා කියලා හිතාගන්න. ඒ දෝමනස්සයට ශෝකයේ ඉඳන් දෝමනස්සයට යනවා. අන්න ඒ රේඛාවට අපි කියමු 2B කියලා. 2B කියලා කියනවා ඒකට. දැන් ওই අවස්ථාව පොඩ්ඩක් ප්‍රඥාවෙන් යුතු විමසී අවස්ථාව ওই ශෝකයේ ඉඳන් දෝමනස්සයට යනවා කියන එක ඒක උතෙන්ට හරියට මාන්නිය කියන එක බලපානවා. මාන්නිය බලපානවා කියන්නේ දැන් අපි හිතමු ඕගොල්ලෝ බන්ට් එකක් එහෙම බැඳලා වතුර පිරෙන්න කුඹුරේ බඳිනවන්නේ නේද? උස්සලා බැඳලා තියෙන වතුර එක්කවෙන බොහොම සන්තෝසයි හොඳ වැඩක් කළා වගේ කියලා ඔන්න තමන් ඉතින් දැන් තේ ටිකක් බොන්න ඕනි කියලා සනසීමේ ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා තේ කේතලිය මං හිතන්නේ ලිපේ තියන්න හම්ුන්නේ නැහැ වෙන්න පුළුවන්. අන්න මිනිස්සේ දෝගන ඇවිල්ලා දත් ටිකක් තිරිත්තලා කියනවා මාත්‍යා දුපු බන්ට් එකක් ගන්න කැඩලා ඕව ගාලා වතුර යනවා. ඒක කිව්ව ගමන් අන්න අර ලැජ්ජාවකුත් ඇති වෙනේ අර මිනිස්සයාගේ විරුද්ධ විදිය දැක්කයින් පස්සේ. ආන්න එතනින්ම තමයි අපිට දැන් මේවා කියන්නේ අර මිනිස්සයා දුක් වෙනවා සෝක වෙනවා වගේ දැක්කම වෙන කතාවක්. නමුත් අර මිනිස්සයා අර කිව්ව විදිහෙම තමන් අල්ල ගන්නවා චේ මං හදපු එක කැඩලා ගියානේ දැන් යන්නේ නිකන් නෙමෙයි උදැල්ල අරගෙන මේවා යන්නේ. මං ඔබ හොඳට හදන්නම් සෙමෙන්ති දාලා හදන්නම් මාන්නියත් එක්කයි එතන යන්නේ. එතකොට එන්න මාන්නිය කියන කතාව ඒක බලපාන එක සියුම් අවස්ථාවක්. එතකොට අපි දැන් එහෙනම් සෝකේ ඉඳන් අපි ආවා දුර්මනස්සයට. දැන් ඊළඟට ඕගොල්ලෝ මේ චේතනාව කියන එක තියෙනවානේ වෙනවද? ඒක නම් ඉරක් ඇඳලාම තියෙනවා. මේ චේතනාවේ ඉඳන් විඥාණය දක්වා යන එක ආන්න එතෙන්ට අපි ලියාගමු 1C කියලා. එක C1C කියලා ලියාගන්න. අන්න ඒ වෙලාවේදී ඔයගොල්ලෝ මේ දෝමනස්සේ ඉඳන් දුක්ඛය දක්වා යනවා. පේනවද අපි මේ ලයින් එක අපි කතා කරන්නේ දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේ. දැන් ඒකේ අනිත් පැත්තට යන එකයි අපි මේ කතා කරන්නේ. දැන් එහෙනම් දෝමනස්සේ ඉඳන් අපි දුක්ඛයට යනවා කියන එක. ඉතින් රහතන් වහන්සේ පෙන්වන ওই දෝමනස්සේ ඉඳන් දුක්ඛයට යනවා කියලා හිතන්නේ නැතුව ඒක එකපාරටම තේරෙන්නේ නැති හින්දා කෙනෙකුට දෝමනස්සේ වෙනකොට ගන්නේ කියලා ප්‍රේවිප්පයෝගේ එතන පල්ලහමනේ තියෙන්නේ. ප්‍රේවිප්පයෝගේ ඉඳන් අපි දුක්ඛයට යනවා කියලා මතකද අපි? අපිට පෙන්වනවානේ අපි මේ අර දුක්ඛ ජාති දුක්ඛ ඒ ලයින් එක ලයින් ලියා කරාමනේ අපි අර පෙන්වේ ප්‍රේවිප්පයෝගේට යනවා කියලා. සතර ආහාරයේදී නේද? ආන්නේ වගේ ලිඳින් වැටිච්ච මනුස්සය ලිඳ කටේම කොටට ඉන්න ඕන. අන්නේ වගේ උගලන්ට පේනවා අපි එතෙන්දී දුක්ඛයට යනවා කියන්නේ. ඔන්න ඔය අවස්ථාවේදී මේ චේතනාවේ ඉඳන් මෙතෙන්ට ගියා. දැන් අපි මේ කැලලට අපි දාගත්තා 1C කියලා, මේ 2C කියලා මෙතන උඩින් දාගත්තා 1C කියලා නේද? දැන් ඔන්න ඔක හොඳට විමසලා බලමු. මේ උනේ මොකද්ද? මේතන පිටි යටපැත්තේ ඉඳන් මම මේ පැත්තට ආවම මේ උඩින් ඉඳන් එකක් මේ පැත්තට ගියා. කියන එක නිකන් අර වෙක්ටර් එකක් ප්‍රොපගේට් වෙලා ගියා වගේ. එකක් යටින් ආවා, එකක් උඩින් හැදුනා කියන එක තමයි තමන්ට පේන්නේ. දැන් එහෙමනම් මෙන්න මේ අවස්ථාව ටිකක් බලන්න. මේ චේතනාවේ ඉඳන් විඥාණය දක්වා යන්නා වූ එක කල්පනා කරන්න. චේතනාවේ අර්ථ දැක්වීම කියන්නේ මොකද්ද? චේතනාව අර්ථ දක්වන කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා කියලා. අජෝ සංඥා අන්නේ වචනෙන් අපි පටන් ගන්න. මොකද්ද අජෝ සංඥා කියලා කියන්නේ? අපි අල්ලගෙන ඉන්නවා. මොකද්ද අපි අල්ලගෙන ඉන්නේ? භවය. පවතිනවයි කියලා මේ භවයක් තමයි අපි අල්ලගෙන ඉන්නේ. ඊළඟට පෙන්නනවා භාවිතෝ. භාවිතෝ කියලා කියන්නේ ඩෙවලොප් කරනවා කියන එකයි. මේ චේතනාවේ අර්ථ දැක්වීම අපි මේ පෙන්නන්නේ. භාවිතා කරනවා කියලා කියන්නේ අපි ඩෙවලොප් කරනවා. මොනවද භාවිතා කරන්නේ? ඒ කියන්නේ ඩෙවලොප් කරන්නේ මොනවද? රූපාගය, වේදනාගය, චේතනාගය. ඕනේ දෝගොල්ලෝ ඩෙවලොප් කරන්නේ. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ යම් කිසි විදිහකට කුණු අඹ ගෙඩියක් කාලා ඉන්නවා මේ රස්සාවත් එක්ක. දැන් කල්පනා කරනවා මේක හොඳට අගේ වැඩි කරගන්න නම් කොහොමද? හොඳ රස්සාවක්. තමන් හොඳට ඉගෙන ගන්නවා. හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් අරගෙන හොඳ කුණු අඹ ගෙඩියක් ගන්නවා වගේ හැඟීමක් නේද? එතකොට එහෙනම් අර කබල් කුණු අඹ ගෙඩිය වෙනුවට මේක. ඒ කුණු අඹ ගෙඩිය කෑවම ඇති වෙන වේදනාව වගේ නෙමෙයි හොඳ අඹ ගෙඩිය කෑවම හොඳ වේදනාවක් ඇති වෙනවා. එහෙනම් මේව තමයි අපි මේ දිනු කරන්නේ. චේතනා කරනවා මම මේ විදිහට කරනවා කියලා. මොනවද? එහෙනම් මේ තුන. රූප කබලින්කාර ආහාරයයි වේදනාවයි අනු සංචේතනයි. මෙතෙන්දී ඕගලන්ට පේනවද මේ කප් එකක් ඇදලා තිනවා කියලා. මේක නිකන් ටී කප් එක වගේ නේද? ඒ ටී කප් එකේ හැන්ඩල් එක නේද මේ විඥාණී කියලා අපි මේ හදාගන්න යන්නේ අර 1C කියලා කිව්වේ. ඒක තමයි හැන්ඩල් එක. මේක කප් එක. නේද? දැන් ඊළඟට චේතනාවේ පළවෙනි වචනිය ගන්න. කාමේසු සංයුක්තෝ විහෙරති. සංයුක්ත කියන්නේ කනෙක්ටඩ්. මොනවත් එක්කද අපි කනෙක්ට් වෙලා තියෙන්නේ? ඒ කියන්නේ රූප, වේදනා, සංඥා. ඔවත් එක්ක තමයි අපි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් බලන්න මේ ටී කප් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? මේ සංඥාව නේද? මේ සංඥාව බොරුවක් නේද? මුසාවක් නේද? ඇයි ඒක මුසාවක් කියලා කියන්නේ? මතකද? මේක හැදුනේ කොහමද? පළවෙනියට අපි කිව්වා සුබයි කියලා. මුත්‍රා අසුචි මල මුත්‍රා ගොඩකට අපි සුබයි කිව්වා. පළවෙනි මුසාව. ඊට පස්සේ ඒක නැවත නැවතත් අපි රාග සල්ලයෙන් හරි මෝහ සල්ලයෙන් හරි කරපෝලා ඒක නිත්‍ය භාවයකට අපි ආවා නේද? ඒ නිත්‍ය භාවයකට ආවයි කියන්නේ ඒකත් බොරුනේ. ඒක පවතින්නේ නැහැ. මලකඩ කාපු යකඩ ඇණියක් නම් දිරනවා මිස වෙන දෙයක් වෙනවද? එතකොට නිත්‍ය කතාවත් බොරු. එතකොට මුසා දෙකක් එක්කව කියලා සුබයි කියන එකත් මුසාවක් නිත්‍යයි කියන එකත් මුසාවක්. එතකොට මුසා දෙකක් එක්කවලා ආන්න ඇඟිල්ල දික්කලා අපි කිව්වා ඔන්න සුකයි කියලා. එතකොට එහෙනම් මේක බොරුවක් නෙමෙයි කියන්නේ. ටී කප් එක ඇතුලේ කිසිම දෙයක් නැහැ මේක හිස්. එතකොට අන්නේ වගේ හිස් වූ දෙයකින් තමයි අපි මේ විඥානේ කියන එක අර හැන්ඩල් එක අපි හදාගන්නේ නේද? ආන්න එක දැක්ක ගමන් ඔයගොල්ලන්ගේ හිත නතර වෙනවා. අනාශ්‍රව චිත්තය. අන්නේ වගේ නතර වුණොතින් ආපහු වෙන මොකක්වත් හිතන්න යන්න එපා. මට මේ තවත් ධර්මයේ ඉගෙන ගන්න තියෙනවානේ කල්පනා කරන්න තියෙනවානේ කියලා මොනවත් හිතන්න යන්න එපා. නතර වෙච්ච එක නතර වෙන්නේ ඉඩහැරලා හැමෝම ඉන්න. මොකක්වත් හිතන්නේ නැතුව ඉන්න. ඒ වෙලාවේදී ඔයගොල්ලන්ගේ මනසේ රචනයක් නැහැ. රචනයක් නැහැයි කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් පොල් ගහක් දැක්කනම් ඔයගොල්ලෝ ලියනවා රචනයක්. මේකේ පොල් ගෙඩි පොල් කන්න පුළුවන්. ඊළඟට පොල් කටුල් ලිපේ දාන්න පුළුවන්. පොල් ලිලි වලින් මොනවද පාපිසි හදන්න පුළුවන්. ඊළඟට අතු වලින් ගෙවල් මේව කරන්න පුළුවන්. ආදී වශයෙන් බරාල වාවිච්චි කරන්න පුළුවන්. ඔක්කොම කියනවනේ. මේ අවස්ථාවේදී ඔයගොල්ලෝ පොල් ගහක් දකිනවා. දැක්කට රචනයක් නැහැ. මේක හරියට අර බයිසිකල් රෝදයක් මෙහෙම දකුණු පැත්ත නතර වෙන්න යනකොට දකුණු අත පැත්තට පොඩ්ඩක් ගියා, අනිත් පැත්තට පොඩ්ඩක් ගියා, මැද්දෙන් නතර වෙන්නේ. ආන් ඒ වගේ ඒ විඥාන ධාරාව එහෙමම නතර වෙනවා. කිසිම රචනයක් නැහැ. බොහොම හොඳ අවස්ථාවක්. අනාශ්‍රව චිත්තේ. ඒක ලබා ගන්න පුළුවන්. මේ හරියට මේක බැලුවා නම් අන්න ඒ වෙලාවේදී හරියටම යනවා. ඒ කියන්නේ මේකේ බලන්න තියෙන්නේ මේකේ කිසිම දෙයක් ඇත්තේ නැහැ. මොකද්ද කළේ අපි? මේ ප්‍රමාණිකෝලෝ මේ පැත්තට ආව නේද? උඩින් මේ පැත්තෙන් එකක් එනකොට කබලින්කාර ආහාරේ ඉඳන් සංඥාවට එනකොට මෙතන පරිදේව ඉඳන් සෝකයට ආවා. සෝකයේ ඉඳන් අපි දෝමනස්සයට එනකොට සංඥාවේ ඉඳන් චේතනාවට ආවා. චේතනාවේ ඉඳන් විඥාණයට යනකොට අපි දෝමනස්ස වෙනකොට ප්‍රියේ විප්පයෝගේ ඉඳන් දුක්ඛයට යනවා කියන එක මෙනෙහි කළා. ඉතින් ඒකද මෙනෙහි කළා ඉවල චේතනාවේ අර්ථ දැක්වීම කියන එක සීකලා. කාමීසු සංවිත්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා. එතකොට පටන් ගත්ත චේතනාවේ අර්ථ දැක්වීම තුන්වෙනි වචනේ අජෝ සංඥා. මොකක්ද අල්ලගෙන ඉන්නේ? භවය. ඊළඟට කතා කළා මොනවද අපි දිනු කරන්නේ, ඩිවලොප් කරන්නේ මොනවද? භාවිතෝ. රූපාගය, වේදනාගය, චේතනාගය. අන්න පේනවා ටී කප් එක කියන එක. දැන් ඊට පස්සේ ආපහු පෙන්නන සංයුක්ත වෙලා තියෙනවා මොනවද? රූපාගය, වේදනාගය, සංඥාගය. ඕ තමයි අපි යූස් කරන්නේ. එතකොට ඒව භාවිතා කරලා යූස් කරලා තමයි අපි ඒක ඩිවලොප් කරනවා කියන එක, භාවිතා කරනවා කියන එක තියෙන්නේ. ඉතින් දැන් කල්පනා කරනවා මේ ටී කප් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? සංඥාව. මේ සංඥාව පුස්සක් නේද? කිසිම ආකාරකින් අර්ථයක් නැති පුස්සක්. තනිකර බොරුවක්. ඇයි මේ සුබයි කිව්වා එක බොරුවක්. සුඛ මේ නිත්‍යයි කිව්වත් දෙවෙනි බොරුව. සුබේට නිත්‍යයි කියලා එක්කව කළා සුබයි කිව්වා. මේක තනිකර මුසාවක් කියන එක Tamanට වැටහෙනවා. අතන අන්නේ වලදී තේරුණායින් පස්සේ ආපහු විඥානයක් මෙතන හැදෙන්නේ නැහැ. හැදෙන්නේ නැහැ කියලා කියන්නේ විඥානීය අවයනස් එකක් තියෙනවා. ඒක නොලෙජ් ඉන්ස්ටන්ස් එකක්. විතරයි මං කිව්වේ පොල් ගහ කියන එක දකින්න. දැක්කට රචනෙ නෑ. රචනෙ නැතුව පවතිනා වූ තත්ත්වයකට මනසපත් වෙනවා. ඉතින් ඒක තමයි මේ තුන්වෙනි කාරණේ හැටියට තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. අර අනාශ්‍රව චිත්තේ හිටියාම එක පාට මේ විදිහට සිත නතර වෙලා තියෙනවා. ආකින්චන ආයතනේ හිතෝ ප්‍රතිපදාවයි. ඊළඟට අපි ආපහු සූත්‍ර දේශනාවට යමු. මහණෙනි නැවත අනිකක්ද කියමු. ආර ශ්‍රාවක දෙවි මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමියුත්තේද පරලෝ යම් කාමියොත්ද මෙලෝ යම් කාම සංඥාවොත්ද පරලෝ යම් කාම සංඥාවොත්ද මෙලෝ යම් රූපයොත්ද පරලෝ යම් රූපයොත්ද මෙලෝ යම් රූප සංඥාවොත්ද පරලෝ යම් රූප සංඥාවොත්ද යම් කම්පාන වන ධ්‍යාන සංඥාවොත්ද යම් ආකින්චනායතන ධ්‍යාන සංඥාවොත්ද මේ සියලු සංඥාවන් ඉදිරිය නැතුව නිරුද්ධ වෙත් එත්නම් ඒ නිව සංඥා නාසංඥායතන සමාධියක් වේදී ශාන්ති ඒ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා ඒ බහුල කොට වාසය කරන්නා වූ ගේසිත නිවසඤ්ඤා නාසඤ්ඤායතන හේතුයි පාදේ මේ භවයේ පැහැදීම ඇති කල්ලි නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට වූ පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදී ශාරීරියාගේ විදීම් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්ති සිදුවන්නා උපාක විඥානි කුසල විඥාණයට සමාන වන්නේ යන මේ කාරණේ ඇත්තේ මහන්නේ මේ නිව සංඥා නා සංඥායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලබේ. එතකොට ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ ඔක්කොම අපි ඔය තීන විද්ද අවස්ථාවේදී මෝහයෙන් ගන්න තීරණ තමයි අපේ තියෙන්නේ. ඉතින් අන්නේ සංස්කාරය මගේ කියලා ගන්නෙ නැතුව තමයි මේ නිව සංඥා නා සංඥායතන කියන එක වෙන්නේ. ඉතින් අපි ඔක පැහැදිලි කරලා තියෙනවා අර බඩුබාසුන් නැහැගේ කතාවෙන්. බඩුබාසුන් නැහැට දී කෑලි තුනක් හම්බ වුණා, දෙකක් හොඳයි එකක් කුල්ලු ගහලා. ඒ බර බාසුන් නැහැට කරගන්න දෙයක් තිබුණා, එයා හැදුවා මේසයක්. හැදුවට පස්සේ යාට පේනවා මේ දකුණු අත් පැත්තේ ඇවිල්ලා තියෙන්නේ කකුල ඒ කුල්ලු ගහපු දී කෑල්ලෙන් හදපු කෑල්ල. ඉතින් බාසුන් නැහැට බයයි මේක කොයිලා හරි කඩාගෙන වැටේවි කියලා නේද. ඉතින් බාසුන් නැහැ අර නම හැම ගහන්නේ නැහැ මේක මගේ මමයි හැදුවේ කියලා ගහන්නේ නැහැ. දිනේ දාන්නෙත් නැහැ. අන්න ඒ වගේ අර සංඥාවේ අනිත්‍යභාවය දන්නවා, සංස්කාරයන් මගේ නොවෙනවා කියන ප්‍රමාණයට දැනගෙන තමයි මේ නිව සංඥා නා සංඥායතන කියන එකට එයා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දී පෙන්වන්න පුළුවන් ওই විඥාන ධාරාවේ හට ගැනීම කියන එක, arising of consciousness කියන එක, ඒක අපි එක එක තැන්වලු කාඳිනවා. ඒක වෙලක් වෙලාවට ඕගලන්ට බලා ගන්න පුළුවන්. මෙතන මේ වේදනාව, චේතනාව, මේ පැත්තට ඉදන් සත්‍ය කියලා ගත්තොත් මෙතන හැදෙනවා bell shape curve එක වගේ එකක් නේද? නිකන් bell shape curve එකකට වගේ තමයි මේක හැදෙන්නේ. ඒ වගේම ඉතින් මෙතනත් අපිට ඒ වගේම bell shape curve එකක් අඳින්න පුළුවන්. මෙහෙම ඇවිල්ලා මෙහෙම හැදිලා යනවා කියලා. ඒ bell shape curve එකක ඒ මැද හරියේදී, ඒ කියන්නේ මෙහෙම bell එකේ මෙහෙම යනකොට ඒක මැද හරියේදී අපිට මේ දැනෙනවා අර වේදනාව කියන එක විඥාණය හට ගැනීම. ඒක හරියට ඕගොල්ලෝ දැන් යම් කිසි දෙයක් කාලා බීලා තියෙනවා කලින් ඒ වස්තුව ඕගොල්ලන් නැවතත් ස්පර්ශ කරනකොට කනකොට ඕගොල්ලන්ට යම් කිසි වේදනාවක් දැනෙනවා මේ රූපය නිසා. හැබැයි ඒ වෙලාවේදී ඕගොල්ලන්ට එකපාරටම කල්පනා වෙනවා මේ මම පොඩි කාලේ කෑවහම මේක මේ වගේ නෙවෙයි, මේට වඩා හුඟා ක්‍රහට. එලක් කැලට නම් මිනිසු කියන්නේ අපේ අම්මා නම් මේක හරි රහට හදනවා කියලා. එහෙමයි කියන්නේ. ඒ මොකද අර අම්මගේ හොඳකම කියන එකවත් නෙමෙයි. වෙලා තියෙන්නේ මොකද්ද? අම්මත් හොඳ වෙන්න පුළුවන්. ඒක වෙලා තියෙන්නේ තමන්ගේ taste buds ටික හොඳට තියුණා අන්න පොඩි එකාට හොඳට මතක තියෙන පොඩි එකා දැන් ලොකු වෙලා දැන් මතක තියෙනවා මේකේ මෙහෙම රසයක් තිබුණා කියලා. ඉතින් අපි නිතරම කරන්නේ උන් ඕකයි. ඒ කියන්නේ අර bell shape curve එකේ අර peak point එක තියෙනවානේ උසම තැන. ආන්න ඒකට තමයි ඕගොල්ලෝ අභිජ්ජා වෙන්නේ. අභිජ්ජා covetousness කියන එක ඇති වෙන්නේ මගේ best එක මම ගේනවා. අර පොඩි කාලේ කෑවහම මෙහෙමයි කියලා තමන්ගේ හොඳ එක කියනවා. ඕකෙදි මෙලෝ සත්‍යයකට match කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද මේකන ජරාවටපත් වෙන්නපත් වෙන්නේ ඒක බෑ. අනිත් අතට මේ මානසික සිතනාව විදිහ ගත්තාම මේ මනසෙන් තමන්ගේ හදාගත්තේ වෙන මේ මෙහෙම වුණා නම් කොහොම වෙයිද කියලා හිතන ඒවා තියෙනවා. ආන් ඒ වගේ එක මැච් කරන්න බෑ. ඉතින් ඒක තමයි මානිය තමයි ඇති වෙන්නේ. එහෙම විදිහට මේ bell shape curve එක මේක ඇතුණා. මෙතන ලොකුවට මේ මාන්නයක් කියන එක ඇති වෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේ මාන පාර. ඉදන් සත්‍යයේ ඉඳන් බයගති දක්වා යන්නා වූ පාර තමයි මාන පාර. ඒ නිව සංඥා නා සංඥායතන ලාභියා කියන එක නා එයාගේ මේ පාර සිද්ධ වෙනවා. හැබැයි සියුම්ව සිද්ධ වෙන්නේ එයාට හැඟීමක් නැහැ. එයා එහෙම එකක් කරනවා කියලා හැඟීමක් නැති ඔක අපිට ගැඹුරු ලෙසට පෙන්වන්න පුළුවන්. ඒක හැඟීමක් නැතුව තමයි යාගේ වෙන පාත් එකක් එයා භාවිතා කරලා ඒක කරනවා. එතකොට දැන් එතකොට මෙතන ඔය B කියන පොයින්ට් එක හැදුවා නම් දැන් A කිව්ව වේදනාව අපිට දැනෙච්ච එක අර B කියන්නේ මගේ බෙස්ට් එක මම ගේනවා. B for best වාගේ නේද? එතකොට ඒ B ඉහළම පොයින්ට් එක ගත්තාම ඒකට තමයි අපි මාන්නේ කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට අන්නේ අවස්ථාව වෙනකොට ඔයගොල්ලන්ගේ අර කර්මය කියන එක සිද්ධ වෙලා තමන් එකක් හැදුවා නම් ඒ යම මොකක් හරි එකක් දැනගත්තා කියලා ඇති ප්‍රශ්නයක් නෑ. මං කියේ අනාශ්‍රු චිත්තේදී පොල් ගසයි කියලා දැනගත්තා කියන එක ප්‍රශ්නයක් නෑ. පොල් ගසෙන් අපි අර රචනයක් ලියනවා කිව්වේ මොකටද? මගේ භවය පවත්වා ගන්න තිබෙන්නා වූ උදව් උපකාරයන් කියන්නේ අර පොල් ගෙඩි කන්න පුළුවන් කියන එක. අන්නේ කෑල්ල නැත්තම් ඇති ප්‍රශ්නයක් නෑ. රහතන් වහන්සේ නමකට මේ ආහාරය ගත්තා කියලා ඇති ප්‍රශ්නයක් නෑ. ආහාරය ගත්තා නොලෙජ් ඉන්ස්ටන්ස් එකක් තියෙනවා මේක මෙහෙමයි කියන එක. ඒක ලුණු රහසක් තියෙනවායි ආදී වශයෙන් හරි හඳුනා ගැනීමක් උනාය කියන එකෙන් ඇති ප්‍රශ්නයක් නේ. අර තමන්ගේ බෙස්ට් එක කියන එක තමයි ප්‍රශ්නේ. ඒ කර්ම විඥාණියන් කියනවා ඒක ඇති වෙනවා. ඉතින් ඒක තමයි මේ ඊළඟට පෙන්නන්නේ. සූත්‍ර දේශනාවේ පෙන්නනවා මෙසේ වදාළ කල්ලි ආයස්මත් ආනන්ද ස්ත්‍රියන් වහන්සේ භාගතුන් වහන්සේට මේ කීයේ. ස්වාමීනි මේ ශාසනයේ මහානතෙම මෙසේ පිළිගන්නේ මේ. ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපත්තන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමින් මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. ස්වාමීනි මහානතෙම පිරුණම් පෑයේදී ආනන්දේ මේ ඇතැම් මහණේ පිරුණම් පාන්නේ. මේ ඇතැම් මහණේ පිරුණම් නොපාන්නේ වදාලේ. ඉතින් බලන්න ආනන්දහාමුදුරු දැනගෙන ඉඳලා තියෙනවා මේ කර්ම විඥානයේ කතාව නේද? ඒකනේ ආනන්දහාමුදුරු වහන්නේ අර නිවසඤ්ඤා නාසඤ්ඤායතර ගියාට පස්සේ මේ කතාව අහන්නේ. ස්වාමීනි එතන බුදුහාමුදුරු කිව්වා මේක පිරුණම් පෙලක් කෙනෙක් පිරිපාන් පානවා, තව කෙනෙක් පිරුණම් පාන්නේ කියලා. ස්වාමීනි යම් හේකින් මේ ඇතැම් මහණේ පිරුණම් පාන්නේද? ඇතැම් මහණේ පිරුණම් නොපාන්නේ. ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? ආනන්දේ මේ ශාසනයේ මහානතෙමින් මෙසේ පිළිපන්නේ වේ. මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමින් මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. හෙත මේ උපේක්ෂාවට මමයි මාගේයි සතුටු වේ. මමයි මාගේයි කියයි. මමයි මාගේ තෘෂ්ණාවෙන් බැසගනි. ඒ කියන්නේ අභිනන්දති අභිවදති අජෝසායතිට්ඨති කියලා ගන්නවා. අර සමාධියක් ඇති වෙලා ඒකට හිඳිට ගන්නවා. ඒ උපේක්ෂාවට සතුට වෙන්නා වූ මමේ මගේ කියන්නා වූ තෘෂ්ණාවෙන් බැස ගන්නා වූ උපේක්ෂාව විඥාණී ඇසුරු කරන ලද්දේ වේ. ඒ දැඩිකොට අල්ලා ගැනීම ආනන්දේ දැඩිකොට අල්ලා ගැනීම සහිත වූ මහානතෙමි පිරුණම් පාන්නේ නොවේ. ස්වාමිනී දැඩිකොට අල්ලා ගන්නා ඔය මහානතෙමි කුමක් දැඩිසේ අල්ලා ගන්නේ? නිව සංඥා නාසඤ්ඤායතනිය වදාදී. ස්වාමිනී මේ මහානතේ වනායි දැඩිකට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්න. ආනන්දේ මේ මහානතේ වනායි දැඩිකට අල්ලා ගන්න ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්න. ආනන්දේ යම් මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතනක් කියද මේ වනායි දැඩි වල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවයයි කියලා කිව්වා. ඉතින් දැන් මේක පෙන්වන්නේ මොකද්ද? අර කෙනෙක් ඒ වගේ ධානයන්ට ගිහිල්ලා එයා ඒ උපේක්ඛාවෙන් ඒකට සතුට වෙනවා, අභිනන්දනා කරනවා කියන එක. ඉතින් දැන් බලන්නකෝ නිවසඤ්ඤා නාසඤ්ඤායතන කියන එක අවස්ථාවේදී ගත්තාම අපි කිව්වා අර බෙල් ෂේප් කර්ව් එකක කතාවක් නේද? අර B කියන පොයින්ට් එක. එතකොට A කියන පොයින්ට් එකයි B කියන පොයින්ට් එකයි ඊටාමත්ම ආසන්න වෙලා තියෙන්නේ. ඒ ආසන්න වෙලා තියෙන මේ හැබැයි කවදාවත් ඔය දෙක සමාන වෙන්නේ නැහැ. ඉතින් ওই අවස්ථාවේදී සාමාන්‍යයෙන් අපි ওই තීන මිද්ද අවස්ථාවේදීත් අපි කොහොම හරි ඕක කරකවනවානේ. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ ෂර්ට් එකක් ගන්න ගියාම අපි හිතුව තනියම ගියා කියලා. ඉතින් දන්නේ නැහැ මේක හරිද බැලුවා. මේක හරිද? හරි නැහැ මොකක් හරි. ඉතින් පොඩ්ඩක් අත ගාගෙන පොඩ්ඩක් බලාගෙන ඉන්නවනම් අර එනවනේ කවුද මේ සේල්ස්මන්? මහත්තයාට ඕක ගැලපෙනවා කියනවා. ඒතර මේ මොනෝසයා මේ ඇත්ත වශයෙන්ම මේ සත්‍ය වශයෙන් මේක කියනවද මේක මේ ෂර්ට් එක ගුණ ගන්න කියනවද කියලා දන්නේ නැහැ. නමුත් එයාගේ වචනිය හරි අපිට උදව් උපකාර වෙනවා නේද? ඒක හරි අපි අරගෙන යනවා. අන්න ඒ වගේ ඔය විඥාන ධාරාව ගලාගෙන යන්න මේ ඒ කියන්නේ අර A එකයි B එකයි අතර ગેප් එක හුඟක් අඩු වෙලා තියෙන අවස්ථාව. ඒ වෙලාවෙත් කොහොම හරි අපි ගලනවා ධාරාව ගලවන්න සලස්සනවා කියන එක තියෙනවා. ඉතින් ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනකට ගිහිලා අර මාන්‍යත් අඩු වෙලා අපි කියවනේ අර B කියන පොයින්ට් එක අපි අභිජ්ජාවන්නේ නේද? එතකොට ඒක සහගතව එයා අල්ලාගෙන ඉන්නවා. ආ ඒ වගේ අවස්ථාවල දැන් සාමාන්‍යයෙන් පේනවා ඕගොල්ලන්ට දැන් බොඩි ළමයෙකුට කෑමක් දුන්නාම රහණක් කඩාගෙන බිඳගෙන නාම ගත්තා කියන එක තියෙනවා. වයසක එක්කෙනෙක් පොඩ්ඩක් හිමින් ඇවිල්ලා ඕක ගෑවත් එකයි නැත්ත් එකයි වාගේ එකක් තියෙන පුළුවන්. මොකද අරක දැක්ක මේක ගෑවම් මට ඩයබිටිකුත් හැදෙනවා අර ඔය මේවයි කියලා ඔක්කොම ප්‍රශ්නනේ. ආන් ඒ වගේ දේවල් එක්ක තියෙනවා. තරුණ එක්කෙනෙක් පාටම යනවා. ඒ වගේ මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභියා අරවට ලොකු එකක් දෙන්නේ නැතුණත් ඒත් එයාගේ ධාරාව ඒ ගමන් කරනවා කියන එක තියෙනවා. ඉතින් බුදුහාමුදුරු දේශනා කරනවා මේ අල්ලා ගන්නා වූ දැඩිව අල්ලා ගන්නා වූ හොඳම භවය මොකද්ද? ශ්‍රේෂ්ඨ භවය. එහෙනම් සංඥානා සංඥායතනෙ. ඉතින් මේ මනුෂ්‍ය ලෝකේ මිනිස්සු තමයි මේක වරදවා වටහාගෙන නැගෙන ඒගොල්ලෝ මේ උඩ පයින්නේ මේ මනුෂ්‍ය භවය තමයි හොඳ මේක කියලා. එහෙම කියනවනේ නේද? හරිම දුකයි ගහන්න ලැබෙනවා කියන මේ තථාගතයන් වහන්සේට මෙච්චර ගරහනවා කියන එක. ඉතින් මේ සූත්‍ර දේශනාවම අහලා නැති නිසා තමයි ඔය වගේ කතාවක් කියන්නේ. ඒ කියන්නේ මේ අපි හැමෝම ඉන්නේ ලිස්සන තැනක. නිවසඤ්ඤා නාසඤ්ඤායත ලාභිය තමයි උඩම තැන ඉන්නේ. මන ඔය අනිත් මිනිස්සයා කිනේක කෙනා ඉන්නේ මේ බොටම් එකේ පල්ලෙහාටම වැටිලා. මේ ප්‍රපාතයක් නම් මේකේ පල්ලෙහාටම වැටිලා. මේ දෙක අතර තමයි අනිත් ධ්‍යාන තලවල එක තියෙන්නේ. මෙයාට මාන්නිය අඩුයි. ඒක නිසා තමයි නිවසඤ්ඤා නාසඤ්ඤායත ලාභිය එතන ඉන්නේ. මහා කප්ප 84000ක් වගේ කාලේ ජීවත් වෙනවා. ඉතින් මිනිස්සයා කිනේක කෙනා මේ අවුරුදු 80යි මේ පල්ලෙහාටම වැටිලා ඉන්නේ මිනිස්සෙක් තමයි. මේ අපි කතා කරන්නේ. ඉතින් මේගොල්ලෝ මේ හුඟක් වෙලාවට ගන්නෙ මොකද්ද මේකට තමන් උස්සන්න. ඒක හරියට දැන් ඔය ටෙනිස් ක්ලබ් අරවා මේවයි දැන් ඔය චෙයාමන් කෙනෙක් එහෙම ඇවිල්ලා ගොල්ෆ් ගහනවා නම් මේව කරනවා නම් මිනිස්සු කොහොම හරි ඔකට සල්ලි ගෙදන් කරලා ඕක අසර රින්ග ගන්නවා. මොකටද? අරයත් ඉන්නේ ඒකනේ. ඊට පස්සේ ඉතින් පාටි එකට ගිහිල්ලා කියනවා ආව මං දන්නවා ඔයා අපිත් එක්ක ගොල්ෆ් ගහනවනේ. අපි යාළුයි මෙහෙමයි කියලා නේද? අන්න වගේ අර තමන්ව උස්ස ගන්නවා. මේගොල්ලෝ මේ උස්ස ගන්න ගත්තේ මොකද්ද? තථාගතයන් වහන්සේ මේ වීතරාග වීත දෝෂ වීත මොහ තථාගතයන් වහන්සේව තමයි මේ ක්ලබ් එකට දාගත්තේ කිව්වා. බුදුහාමුදුරුවෝ තිබ දෙන්නේ මේකෙනේ කියලා නේද? එතකොට ඒක කියලා තමයි උස්සන්නේ. තියෙගොල්ලෝ දන්නේ නැහැ ඇයි මේ තථාගතයන් වහන්සේ මෙහි ඉපදෙන්නේ. බෝසතාණන් වහන්සේ මෙහි ඉපදෙලා මේක කරන්නේ මොකද කියන එක. නිකන් හිතලා බලන්න පොඩි ප්‍රඥාවකින් බැරි වෙලාවත් බුදුහාමුදුරුවෝ දිවි ලෝකේ බුද්ධත්වයට පත් වුණා නම් එහෙම ඕගොල්ලන්ට මොකද්ද කරන්නේ? උඩ පනින්න විතරයි පුළුවන්. ඊට වඩා කරු දෙයක් කරන්න බෑනේ. ඒ නමුත් මනුස්ස ලෝකේ තථාගතයන් වහන්සේ කෙනෙක් පහළ වුණා නම් ඉතින් දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරුන්ටත් බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රාහ්මීන්ටත් ඒගොල්ලන්ට ඇවිල්ලා බණ අහන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඒ ඉඳලොත් බණ අහන්න පුළුවන්. අර දිව්‍ය ඇස ඒ විදිහට ඒගොල්ලන්ට තියෙන නිසා. ඉතින් මනුස්සයා කියන සත්‍යය තමයි අසරණ වෙලා තියෙන්නේ. තියාට තමයි අධික ලෙස මාන්නයක් ඇති වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ට වඩා මාන්නේ වැඩි ඔය සතෙකුට. ඉතින් මං කිව්වේ අර මං කුරුල්ලෙක්ගේ මනස බැලුව රහතන් වහන්සේත් එක්ක ඒ සතාට හිතෙන්නේ ඒ සතා ඇවිල්ලා මේ ඒ කුරුල්ලා මේ කාමරෙන් එකයි කියලා. ඒක කොටන්න යන වෙලාවට අනිත් වෙලාවට නෙමෙයි. ඒ වගේ ෆයිට් එකක් දාන වෙලාවට එයාට හිතෙන්නේ මම මහ විශාලයි. මම ලොකු එකෙක් කියලා. අර පොඩි එකෙකුට කොටනවා කියලා. දැන් ඔය අඟල් හතරක් පහක් උස තියෙන බල්ලෝ ඉන්නේ. ඕගලන්ට කන්න පයින්නවා නේද? ඒ කන්න පයින්න වෙලාවට එයාට හිතෙන්නේ එයා ඕගොල්ලෝ වගේ දෙකක් කියලා. මම හරි විශාලයි මම මේ පොඩි එකෙකුට පයින්නවා කියලා. අර පයින් පාර දුනාම තමයි තේරෙන්නේ ආ කවුද උස කවුද පිටි කියලා. එතකොට ඒ වගේ සත්තුන්ට මාන්නේ තවත් අධිකයි. මාන්නක්කාරයෝ ඉතින් අහලා තියෙනවා නේද? බල්ල වෙලා ඉපදෙනවා කියලා එහෙම තියෙන. මාන්නේ වැඩි කියලා ඉස්සර කාලේ එහෙම අහලා තියෙනවා. ඉතින් ඔය අර්ථයන් තියෙනවා මේ විදිහට ගත්තාම. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැඩිවල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය කියන්නේ නිවසඤ්ඤා නාසඤ්ඤායතනයි කියලා. ආනන්දේ මේ ශාසනයේ මහානතම මෙසේ පිළිපන්නේ. පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ. මාගේ කම විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකලේ නම් මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? හෙදම ඒ උපේක්ෂාවට මමේ මගේ සතුට නොවේ. මමේ මගේ නොකියයි. ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටී. ඒ උපේක්ෂාවට සතුට නොවන්නා වූ මමේ මගේ නොකියන්නා වූ ඒ බැසගෙන නොසිටින්නා ඕගේ ඇසුර කරා වූ විඥානය නොවේ. ඒ දැඩිකොට අල්ලා ගැනීම නොවේ. ආනන්දිය දැඩිවල්ලා ගැනීම නැත්තා වූ පිරිනොම් පාන්නේයි කියලා වදාලා. එතකොට මෙතන පෙන්වනවා මේ නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ටති කියලා. අර සමාධියට ගිහිලා උපේක්ඛාව ඇති වෙලා ඒ උපේක්ඛාව අභිනන්දනා කරන්නේ නැහැ. ස්වාමීනි ආශ්චර්ය ස්වාමීනි අද්භූතය. ඒ සමාපත්තිය ඇසුරු කරා වූ භාගතුන් වහන්සේ විසින් ඕගියන්ගේ ඊතර කිරීම වදාළදී. ස්වාමීනි ආර්ය වූ නිරක්ෂය කවරේ? ආනන්දි මේ ශාසනී ආර්ය ශ්‍රාවකතුමේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත්තේද පරලෝ යම් කාමයෝත්තේද මෙලෝ යම් කාම සංඥාවෝත්තේද පරලෝ යම් කාම සංඥාවෝත්තේද මෙලෝ යම් රූපයෝත්තේද පරලෝ යම් රූපයෝත්තේද මෙලෝ යම් රූප සංඥාවෝත්තේද පරලෝ යම් රූප සංඥාවෝත්තේද යම් කම්පාන වන ධ්‍යාන සංඥාවෝත්තේද යම් ආකින්චනායතන සංඥාවෝත්තේද යම් නිව සංඥා නාසඤ්ඤායතන සංඥාවෝත්තේද මේ සියල්ල සක්කායන. ඒ සක්කාය කෙරෙන් දැඩිසේ අල්ලා ගැනීමක් නැතුව චිත්තයාගේ යම් විදීමක් ඇද අමෘතේ වෙයි කියලා කියනවා. එතකොට බුදුහාමුදුරුවෝ ගත්ත මේ ටික ඔක්කොම අපි පටන් ගත්තේ රූප නේද? මාරාගේ කුකුළු ඔටුවේ ඉඳන් පටන් ගත්තා. ඊට පස්සේ රූපය ගලවලා දාලා ආකාස සංඥායතන ඔය විදිහට ගිහිල්ලා ආකින්චනායතන නිව සංඥා නාසඤ්ඤායතන මේ ඔක්කොම බුදුහාමුදුරුවෝ කියන මේ ඔක්කොම සක්කාය. සක්කාය කියන්නේ ඕන් බොඩි. රූප වේදනා සංඥා සංස්කාර විඥාන තියෙනකොට මේ මම ඉන්නවා ආදී වශයෙන් ඇති වුණා වූ දිට්ඨියක් නේ. එතකොට ඒක දැඩිව අල්ලා ගැනීම නැතුව චිත්තයාගේ යම්කිසි විදීමක් වෙනවා නම් අන්න ඒක අමෘතයයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් එතකොට ඔගලන්ට පේනවා මේ මේ කියන්නේ මොකද්ද? මෙතන මේ විඥානී ධාරාවක් වශයෙන් ගමන් කරනවා. දැන් අපි ඉස්සෙල්ලා පෙන්වන්නේ අනාස්ව චිත්තේදි මෙතනින් මේ පැත්තට එකක් යනකොට මෙතනේ පල්ලෙහා පැත්තේ මතකද? පරිදේ විඳන් ශෝකේත ශෝකේඳන් දෝමනස්සේ දුක්ඛ මේ පැත්තට එනවා නේද? ඒ කියන්නේ මේකේ ෆ්‍රේම් එකක් සම්බන්ධ වෙලා තියෙනවා. අපි ඉස්සෙල්ලා කියවනේ අර කාම සංඥාව දගුණු අත පැත්තින් ඉඳන් ඇවිල්ලා එනවා කියලා. එයා මේ පැත්තෙන් සපෝට් කරනවා මේ ෆ්‍රේම් එක කියන එක පවත් ගන්න. ඉතින් මේ ධාරාව ගමන් කරනවා. මේ ධාරාව ගමන් කරනකොට මෙන්න මේ චේතනාව කියන දැනින් හිතන්න බලන්න වතුර ලීක් වෙනවා වගේ පල්ලෙහාට පොඩ පොඩ වැක්කිරෙනවා කියලා. ටැප් එක ලීක් වෙලා වගේ මෙතනින් යනවා. ඒ මොකක් හරි එකක් වැටුනහම දැන් බලන්න උදාහරණයක් වශයෙන් බ්ලොටින් පේපර් එකට වතුර ඉරුවාම ඕගලන්ට හොයාගන්න පුළුවන් ද කොහෙද ගියේ කියලා. ඕගොල්ලෝ දන්නෝ ඉරුවා කියලා දන්නෝ. මෙතන අහවල් තැනයි වතුර තියෙන්නේ කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නේ. අන්න ඒ වගේ. එහෙමත් නැත්තම් ඔය සිංක එක වතුර දාලා ඕගොල්ලෝ හොදනවා මෙතන බටේකින් යන කොහෙ ගියාද කියලා කතාව ඕගලන්ට හොයාගන්න නැහැ නේද? ආන් ඒ වගේ මෙතන මේ ධාරාව ගලන්න මේකේ අතර බිඳුව බිඳුව ගිහිල්ලා අර අහණුයි මමනුයි අපි කතා කරන්නේ අහංකාරයයි මමංකාරයයි ආන්න එතන මේක එකතු වෙනවා මේක ASCII හැංගිලා තින්නවා එක පැත්තක අහං අනිත් පැත්තේ මමං ඒව ඔක්කොම ටික මේක ASCII ඒක තියෙනවා ඉතින් ඒක නිසා ඔය සක්කාය කියන එක Tamanට ඒ විදිහට ඇති වෙලා තිනවා මෙන්න මේ විදිහට ගිහිල්ලා තියෙන නිසා ඉතින් මේක ඒ සම්පූර්ණයෙන්ම ඉතිරි නැති වෙලා යනවා ආන්න ඒක තමයි අමුක්තිය කියලා කියනවා. ඒ කියන්නේ මේ විදිහට කරකවන්නේ නැතුව නේද? අර අනාශ්‍රෝ චිත්තේ හිටියානම් බ්ලොටින් පේපර් එකට උරන්න දෙයක් නැහැ. උරන්න දෙන්නේ නැතුව අන්න ඒ විදිහට ඉඳලා තියෙනවා නම් ඉතින් ඒකෙ විදීමක් තියෙනවාද? අන්න ඒක තමයි අමුක්තිය කියලා තථාගතයන් වහන්සේ ඒක දේශනා කරනවා. ආනන්දි මිසේවනායි මහා විසින් කම්පා නොවන ධාන සමාධියට හිතු ප්‍රතිපදාව දේශනා කරනවා. ආකින්චන්නායතන සමාධියට හිතු ප්‍රතිපදාව දේශනා කරනවා. නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියේ හේතු ප්‍රතිපදාව දේශනා කරනවා. ඒ සමාධිය ඇසුරු කොට ඕවියන්ගේ ඊතර ක්‍රීම දේශනා කරනවා. ආර්ය විමුක්තිය දේශනා කරනවා. ආනන්දේ ශ්‍රාවකයාට වැඩගැමිතු අනුකම්පාව ශාස්ත්‍ර විසින් අනුකම්පාව පුදවාගැටිය යමක් වේද? මා විසින් ඒත් ඔබට කරනවා. ආනන්දේ මේ වෘක්ෂ මූල වේ ශුන්‍යාගාර වේ. ආනන්දේ ධ්‍යාන කරා. ප්‍රමාදනෝ පසුව පසුතැවෙන්නෝ. මේත් ඔබට අපගේ අනුශාසනාව වේ කියලා වදාළා. භාග්‍යතුන් වහන්සේ මේක වදාළා. සතුට සිත් ඇති ආනන්ද ස්ත්‍රියන් වහන්සේ භාගතුන් වහන්සේගේ වචනේ සතුටින් පිළිගත්තා කියලා තියෙනවා. ඉතින් මේකේ හැමෝටම භාවනා කරන්න දේවල් මේකේ තියෙනවා. ඒ කියන්නේ පළවෙනි එකට කිව්වේ මොකද්ද? අනිච්චා භික්ඛවේ කාම අන්නේ වචනේ අල්ලගන්න. අනිච්චා භික්ඛවේ කාම තුච්චා මුසා මෝස ධම්මා මායා කතමේත මායාවකින් කරන ලද්දක් වැනි බාල ලාපන බාලයාගේ වචනයකින් සිදුවක් වෙන්නේ කියලා. ඉතින් අර මුසා මෝස ධම්මං කියනකොට Tamanට එක පාටම පේනවනේ අන්සච්චං මෝස ධම්මං නිබ්බාණං කියලා නේද? එතකොට අන්න ඒ වගේ Tamanට පේන මේ කාමයේ කියන එක තුච්චයි. මේක අර කරකෝලා හදාගත් එකක් තමයි ඒක. කාමය අනිත්‍යයි කිව්වා. මේක තුච්ච දෙයක්. මුසාවක් මෝස ධර්මයක්. ඉතින් Taman කල්පනා කරනවා මේ ඔක්කොම මේ කාමයන් දැන් තියෙන කාම සංඥාව. ඒ ඔක්කොම මේ දෙකම මේ මායයට යටත් වෙනවා. මම ඉන්නේ මායාවේ කුකුල් කෝඩුවේ. මම මේ මායාවේ කොටුවෙන් කොහොම හරි එළියට පැන ගන්නවා කියන අදිස්ථානය. සත්‍ය බෝධිපාක්ෂික ධර්මයක් මොනවා හරි භාවිතා කළා. හැම ඔක්කොම ධර්මයක් නෙමෙයි. මොකක් හරි ධර්මයක් භාවිතා කළා මම මේකෙන් එළියට පැන ගන්නවා කියන අදිස්ථානය. අන්නේ අදිස්ථානයේ බලයෙන් තමයි යා චතුත්ත්‍ය ධානය කියන එකට යන්නේ. මම මේකේ ඉන්නේ නැහැ. ඉතින් මේ මොනසේ ඇතින් තීරුම් ගන්න ඕනේ මේක දුකයි කියන එක නේද? ඒ කියන්නේ අභිජ්ජා ව්‍යාපාද සාරම්භ තමයි ඇති වෙන්නේ. ඒක නිසා තේරුම් අරගෙන අන්තරාය පිණිස පවතිනවා කියලා මම මේකෙන් එළියට පැන ගන්නවා. ඒක තමයි පළවෙනි කාරණා. ඉතින් ඊළඟට පෙන්වන්නේ මොකද්ද? ඊළඟට පෙන්වන්නේ මේ කාමයේ කාම සංඥාවයි කියන එක ඇති වෙන්නේ මොකද්ද? රූපය නිසා. ඒපාර අර ඇඟිලි දික් කළ අපි පෙන්වන්නේ මෙන්න මේ කබලිකාර ආහාරය. මෙන්න මෙයා හින්දා තමයි මේ ප්‍රශ්නේ මේ පැත්තෙන් ඇති වෙන්නා වූ කාම සංඥාව, ඒ කියන්නේ සංස්කාරය නිසා විඥානීය පැවතීමත් අපි දන්නවා. මෙතනින් අපිට කාම සංඥා කුවාම අර සංකප්පේට තිබින්නා වූ රාගය නේද? එතකොට මේවා ඇති වෙන්නේ ඔක්කොම මේ කම්ම රූපය නිසා. ඒ පාර දැන් එයා කල්පනා කරනවා මේ රූපේ ධාතු. ධාතු වශයෙන් කල්පනා කරනවා. අර අපි කරේ දදතෝ කුඤ්ඤම් පවටිති ගාතාවේදී අසූචි මගේ නෙමෙයි කියලා ආන්නේම ගලහම එයා එතන ආකාස සංඥායතනී කියන එකට යනවා. ඊට පස්සේ එයාට පේනවා අර කාරණා අටක්. ඒ දිට්ඨ ධම්ම සම්පරායක වශයෙන් ඒ කාම කාම සංඥා රූප රූප සංඥා නේද? ඒක රූප සංඥා වන් කියලා ගත්තාම ඉතින් අපි අර සුඛයි කියලා ගත්තා වූ දෙයිනේ. මේකේ සංඥාව සුඛයි කියලා අරගෙන අර අත්තා වෙලා ඇති වුණා වූ දෙය කතා කරන්නේ. මෙතනින් අර ලාභයි කියලා එහෙම අරගෙන තියෙනවා. දැන් එයා කියනවා මේක එකක්වත් මේකේ ලාභයක් නැහැ. මේ අත්තා කියන එක ලාභයි කියන එක ගන්න එකේ තේරුමක් ඇත්තේ නැහැ කියලා එයාට පුළුවන්කම තියෙනවා ඒ විඥානංචායතන කියන එකට යන්න. ඊට පස්සේ ආකින්චන්නායතනට යන්නේ කොහොමද? එයා කල්පනා කරනවා මේ අර කම්පිටිෂන් එක දිනන්න බෑයි කියන එක. රූප රූප සංඥා, කාම කාම සංඥා, ඊළඟට කම්පාන වන ධාන සංඥා, ඒ කියන්නේ හයවෙනි ධානයේ සහගත වූ තිවෙන්නා වූ දේවල්. එදියා තේරුම් ගන්නවා මේක මේ හයවෙනි ධානයේ කියන කතාවේ වේදනාව දක්වාම ඉඳ දැනගන්නේ. ඒකට මට දිනන්න පුළුවන් කම්පිටිෂන් එකක් නෙමෙයි. මම එකක් කිව්වම හොඳයි කියලා තනි මිනිස්සුන් කියනවා ඊට වඩා හොඳ එකක් තියෙනවා කියලා. එතකොට එහෙමනම් වේදනාවේ නිරෝධිය කියන එක නැතිලා යනවා කියන එක හොඳයි කියන එක කල්පනා කළා. මම ඒක නිසා එයා ආකින්චන්නායතනෙ කියන එකට යනවා. අන්න ඒ අවස්ථාවේ තමයි අපි කිව්වේ මෙන්න මේ කතාවත් එක්ක බලන්නේ කියලා. මොකද්ද මේ කතාවේදි පෙන්වන්නේ? මේකෙදි පෙන්වන අහංකාරය නිසා මමංකාරයේ හැදෙන හැටි. මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලාගෙන ඇති වෙන හැටි අපි මොනවටද අහංකාර වෙලා තියෙන්නේ කියලා මේ කාරණා ටිකම සීකරානම් හරි. මෙන්න මේවා නිසා තමයි මගේ මේ අහංකාරය. මේක ඇතුණයෙන් පස්සේ ඉතින් මං ඒවට අභ්‍යන්තරයේ ඇල්ල බාහිර වස්තුන් ගැන හොයනවා. ඒක නිසා මට මමංකාරය කියන එක ඇති වෙනවා. එතකොට එතෙන්දී සම්පූර්ණයෙන් කතාව පේනවනේ. අහංකාර වෙලා මමංකාර වෙනවා කියවම හලිද්ද කාණී සූත්‍රයේ කතාවට ඕගොල්ලෝ ඇවිල්ලා තියෙනවා. එතකොට එතෙන්දී මනස ඉස්සන්නේ නැතුව මේ ඊළඟ ඩයග්‍රෑම් එකේ කතාව තේරෙන්නේ නැහැ. මනස ඉස්සෙන්න ඕනේ කාරණා දෙකින්. අර මම පුරුෂයා කියලා කාන්තාව දිස බලාගෙන ඉන්නා වූ ඒ කතාව. ඒක තමයි මම කල්පනා කරන්නේ. අර උදාහරණ තුනක් එක්ක කල්පනා කරන්න. මෙතනදී වුණාම මං කිව්වේ අර මේ ප්‍රොපර්ටිස් තියෙන හින්දා එක පැත්තකින් අහංකාර වෙනවා. ඊළඟට අර තරුණ ගෑනු ළමෙක් නම් අවුරුදු 16 ගෑනු ළමෙක් නම් මම ලස්සනයි කියලා ඒකට අහංකාර වෙනවා. මේ වයින් ඉක්මවල ගිහිල්ලා අරූප ධානයට ගිහිල්ලා මට අරූප ධානයට යන්න පුළුවන් කියලා හරි අහංකාර වෙනවා. එතකොට ඉතින් මේ අහංකාරය කියන එක ඇදවිලා ඒකෙන් ඉතින් Tamanට ඇති වෙනවා මේ මමංකාරය. ඉතින් අර ස්ත්‍රී ලිංග පුරුෂ ලිංගත් එක්ක මේ කතාව Taman බැලුවා නම් Tamanට අන්න පිච්චර එකක් පේනවා. අන්න මේ පිච්චර එක සහගතව තමයි මෙතෙන්ට එන්නේ. ඉතින් මෙතෙන්දි විශේෂයෙන් බලන්නේ මෙන්න මේ කාරණා ටික බලනවා. පානාතිපාතේ නිසා දේශේ, දේශේ නිසා පානාතිපාතේ, අදත්තාදානි නිසා මෝහේ, ලෝභය, ලෝභය නිසා අදත්තාදානි, කාමයේ වර්ධව හැසිරීම නිසා මෝහේ, මෝහය නිසා කාමයේ වර්ධව හැසිරීම. මේ කාරණා තුන බලලා මෙන්න මේ අපි 1 2 3 කියලා එක ලියාගත්තනේ සිංහලෙන්. ආන්න ඒක හොඳට මනසට මෙනෙහි කරලා බලන්න. එතෙන්දී අපි කිව්වා ඒ පෙර අවිද්‍යාව, ඊළඟට පෙර අවිද්‍යාව හරි මෝහය කියන්නේ පෙර මෝහය දෝෂ සහිතෝ ජීවත් වීම පානාති පාතේ. දැන් අවිද්‍යාව, ලෝභ සහිතෝ ජීවත් වීම අදත්තා දානි. ඕකනේ අපි කරන්නේ. දැන් මගේ තියෙන අවිද්‍යාව මොකද්ද? මට මගේ වෙලා නිකන් එකපාරට පත් වෙලා ගියා. දැන් අවිද්‍යාව මොකද්ද? අපි මේ රස්සාවක් කරගෙන ජීවත් වෙනවා කියලා කියන එකයි කියන එක. එතකොට මේ විදිහට තමන් ඒක කල්පනා කළා. ඊට පස්සේ මෙන්න මේ තුන් ධර්මෝ. ඒ කියන්නේ අවිද්‍යාවයි, මෝහයයි, අබිනිවේෂයයි කියන තුන නිසා පරාමාස කාය ග්‍රන්ථයේ ඉඳන් සත්‍යාබිනිවේෂ කාය ග්‍රන්ථයට ඇදෙන. ආන්න මේක විඥානාහාර පාරේ දිගේ ගමන් කරලා තමන් ඒක කෙලින්ම විසඳ ගන්න පුළුවන් මේ මෝහේ ඉඳන් කතාවේ. මං කිව්වේ අර ලණුවක් දාලා අදිනවා වගේ සිද්ධ වෙනවා කියලා. එතකොට ඒක හොඳට බලමු. ඊළඟට අවිද්‍යාව තියෙනවා නම් ඉතින් මං මේක ඇදිලා එනවනේ. ආපහු හිතන්න මේ පරාමාසයට අවිද්‍යාව කියන තැනින් ලණුවක් දාලා මේ පල්ලෙහෙන් අදිනවා නම් මොකද වෙන්නේ? මේක මෙහාට යනකොට මේකත් මේකේ ඇදිලා එන ස්වභාවයක් කියන එක තියෙනවා. ඒ වගේ තමන්ට පේනවා මේ තුන් ධර්මයෝ නිසා පරාමාස කාය ග්‍රන්ථය ඉඳන් සත්‍යාවිනිවිස කාය ග්‍රන්ථයට ඇදිලා එනවා කියන එක. අන්න ඒක තමයි තමන් තේරුම් ගන්න. ඒ කියන්නේ මේක මැෂින් එකක් වගේ එක වෙලාවකට මෙහෙම ඇදිලෙනවා, අනිත් වෙලාවට අනිත් පැත්තට යනවා. ඔන්න ඔච්චරයි මේකේ තියෙන්නේ. එතකොට ප්‍රසන්න මොහොතේ ඉඳ තමයි පරාමාස කාය ග්‍රන්ථය ඉඳන් සත්‍යයට ඇදෙන්නේ. ඊළඟට ඉදන් සත්‍යය කියන එක එදෙන්න වැඩි අහනුයි මොවුනේ දෙන්න එකට ඉන්නවා. ඉදන් සත්‍යය දෙන පරාමාස කාය ග්‍රන්ථයට ඒක වෙනස තියෙන ප්‍රසන් මොමන්ට් එක නෙමෙයි කියන එකයි. අර ගත් එක ආපහු දුන්නා වගේ තමයි නේද? ස්ටෑම් කර කර දුන්නා වගේ. ඉතින් මේක හොඳට මේ ධර්මයේ කල්පනා කරන්න ඉතින් ඒකේ පෙන්නනවා අන්තිමට මොකද්ද ඇති වෙලා තියෙන්නේ මේ කාම සංඥාව නිසා අපිට ඇති වෙලා තියෙන්නේ දෝමනස්සයක් විතරයි වෙන දෙයක් ඕගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ ඔච්චර තමයි ඇති වෙලා තියෙන්නේ ඉතින් බයෙන් අගතියට යනවා එතකොට ඒක බලලා ඉවරලා ඊට පස්සේ පුළුවන් ආකින්ඥායතට යන්න අර දෙවිනි මේ කාරණාව පෙන්නවනේ ශුන්‍ය විදං අත්තේනවා අත්තනිනවා කියලා අරගෙන ඉතින් ඒ කාරණාව භාවිතා කරලා එතෙන්ට යන්න පුළුවන් ඊළඟට ඊළඟ කාරණාව ඉදි මතකද අපි කරා මේ පෙන්නවා මේකේ මම යන කිසිවෙකුත් නැත මගේ යන කිසිවෙකුත් නැත කියලා අර වේව් එකක් තියෙනවා නම් වේව් එකක් සකස් කළොතින් තමයි තමා කියන එක න සකස් කළොතින් තමයි තමා ඉන්නවා කියන කතාව ඇති වෙන්නේ ඉතින් එතෙන්දී අපි අර ටී කප් එකේ කතාව පෙන්නවානේ නේද භාවනාව කරන හැටි අර අනාසෝචිත්තේ එතකොට මේ අනාසෝචිත්තේ මේ ටී කප් එක හොඳට කල්පනා කරන්න අර පෙන්නවානේ 1A 1B 1C කියලා දැම්ම 2A 2B 2C කියලා දැම්ම මෙතන කබලින්කාර ආහාරේ ඉඳන් සංඥාවට යනකොට පරිදීයේ ඉඳන් සෝකයට යනවා. කොහොම ගිහිල්ලා අර චේතනාවේ අර්ථ දැක්වීම කියන එක මෙනෙහි කරා. මතකයි නේද? නැද්ද? ඔව් එතකොට මේ චේතනාවේ අර්ථ දැක්වීම කියන එක හොඳට ඒක මෙනෙහි කරන්න. ඒක මෙනෙහි කරාම පේනවා මොකද්ද මම මේ අල්ලගෙන ඉන්නේ? මේ ටී කප් එක හිස්. මේක ඇතුලේ ඇති දෙයක් ඇත්තේ නෑ. අන්න ඒක තේරුම් ගත්තනම් අන්න ඒ වෙලාවේ සිත නතර වෙනවා. මහා මුලාවකටපත් වෙලා මම මේ විඥානය කියන හැන්ඩල් එක හදාගෙන තියෙන්නේ එකෙන් කියලා. එතකොට ඒ විදිහට ඒ භාවනාව ඊට පස්සේ දිනව සංඥා නා සංඥා එතනේ මොකක්වත් අල්ලගෙන ඉන්නේ නැත්නම් ඉතින් සම්පූර්ණයෙන් තමයි මෙදෙනවා කියන එක උදාහරණයක් වෙන්නවා. එක එක ධානයක්වත් එකක්වත් අල්ලගෙන ඉන්නේ නැත්නම් කියන එක. එතකොට එහෙමනම් ඒක තමයි කරන්න තියෙන භාවනාව. දැන් අපි තේමුණ වෙලාවත් ඇවිල්ලා තියෙනවා. අපි එහෙනම් පැය භාගයක විතර ආපහු සම්බන්ධ